සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සංගමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුර්ලභෝ භික්ඛවේ බුද්ධං පාදෝ ලෝකස්මින් manussත් භාවෝ දුර්ලභෝ දුර්ලභා සද්ධා සම්පත්ති පබ්බජිත භාවෝ දුර්ලභෝ දුර්ලභං සද්ධම්ම සවනං ඒවං දිවසේ දිවසේ ඕවදීති වැඩමවවදාළ නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් තරම් කල් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා බුද්ධ කාරක ධර්මයන් පූර්ණය කරලා මායා දේවියගේ කුස පිළිසිඳගෙන දස මසක් ඇවෑමෙන් මනුලොවට බිහි වෙලා 29 වසක් එහෙම නැත්නම් 29 අවුරුද්දක් ගිහි සැප භුක්ති විඳලා මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරලා 35 වියේදී සර්වඥතා ඥාන ප්‍රතිලාභේ සිද්ධ කරලා මහා කරුණාවෙන් 45 වසක් බුද්ධ කෘත්‍ය සිද්ධ කරන්නට යෙදුණා. සාරා සංඛේය කල්ප ලක්ෂයක් බුද්ධ කාරක ධර්මයන් පූර්ණය කළා වූ මේ මහා බෝසතාණන් වහන්සේ සය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කොට මධ්‍යම ප්‍රතිපදාව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන බුද්ධත්වේ සාක්ෂාත් කරලා අවුරුදු 45ක් තරම් කල් බුද්ධ කෘත්‍ය සම්පාදනය කරන්නට යෙදුණා. බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ තමන් වහන්සේගේ ඥානීහි පිහිටා මහා කරුණාව හේතු කරගෙන සත්වේනට මෙලව දියුණුවට පරලව සුගතියට කෙලවර නිවනට හැකි පමණින් මුළු උපරිම වීරිය යොදමින් අනුශාසනා කිරීමයි. එසේ බුද්ධ කෘත්‍ය කරන්නා වූ තථාගතයන් වහන්සේ බොහෝ දෙවි මිනිසුන්ට ධර්මාභෝධය සිද්ධ කළා. බ්‍රහ්මයන්ට පවා ධර්මාභෝධ කෙරෙව්වා. මනුස්ස ලෝකයේදී මනුරව මිනිසුන් අතර ගිහියන්ට ධර්ම දේශනා කරමින් ඒ ගිහි පිරිස් අතර යම් කෙනෙක් දිවි හිමියෙන් මේ ශාසන බ්‍රහ්මචර්යාව පූර්ණය කරන්නට කැමති නම් ඔවුන් නුදෙසා සංඝ සමාජය ඇති කරයා. අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේගේ පටන් ශ්‍රාවක පුත්‍ර භාවයේ පැමිණියා වූ සාමණේර උපසම්පදා සීලය සමාදන් වුණා වූ ගිහි බන්ධනය අතහැරියා වූ පුද්ගල කොට්ටාසයක් පුරුෂ කාන්තා දෙපාර්ශවයේ සඳහාම තථාගතයන් වහන්සේ නීතිමාලාවක් දමමින් ඇති කෙරෙව්වා. ඒ පිරිස තමයි උබතෝ සංඝයා නමින් අපි හඳුන්වන්නේ. භික්ෂු භික්ෂුණී සාමණේර සික්කමානා සාමණේර සාමණේරී නමින් පස්සදහැරුම් වෙච්ච ගිහි බන්ධන අතහැරපු ගිහි ජීවිතය අතහැරපු සාමණේර උපසම්පදා සීලියට පැමිණියා වූ පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ළඟම පුත්‍ර සහ ද්විත්‍රු රත්නයන්. ඒ භික්ෂූන් සහ භික්ෂුණීන් වහන්සේලාට තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍යයේම අංගයක් ලෙස දිනකට 3 වතාවක් බුද්ධ අවවාදයෙන් අවවාද සිද්ධ කරනවා. ඒකට කියනවා සුගතෝ වාදය කියලා. මාතෘකා වශයෙන් මා තැබුවේ ඒ පාඨයයි. ලංකාවේ මේක සජ්ජායනා කරනවා හයවැදෑරුම් කොට, බුරුම රටේ පස්වැදෑරුම් කොට. දුර්ලභෝ භික්කවේ බුද්ධෝපාදෝ ලෝකස්මින් මහණෙනි, ලෝකේහි සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභයි. මනුස්සත්ව භාවෝ දුර්ලභෝ, එවන් වූ සම්මා සම්බුදුවරයෙක් ලෝ පහළ වෙලා ධර්මය ලෝකයාට දේශනා කොට ධර්මය ලෝකයේ පවතින කල්හි මනුස්සාත්ව භාවයක් ලැබීම ඊටත් වඩා දුර්ලභයි. දුර්ලභා සද්ධා සම්පත්ති, එවන් වූ මනුස්සයෙක් වෙලත් කර්මය කර්මඵලයේ පිළිබඳව යථා අවබෝධය ලබාගෙන, අනුමාන වශයෙන් හෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් හෝ ලබාගෙන ඒ කර්මය කර්මඵලය විශ්වාස කරන බව ඇතිවීම, ශ්‍රද්ධා සම්පත්තිය ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වීම ඊටත් වඩා දුර්ලභයි. ඒ ශ්‍රද්ධා සම්පත්තියේ පිහිටලා ධර්මය ඉහළ මට්ටමින් ප්‍රගුණ කරන්නට ඕනේ, පරිපූර්ණ ලෙස පුහුණු කරන්නට ඕනේ කියන හැඟීම ඇති කරගෙන දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, ඥාතීත මිත්‍රාදීන්, පරම්පරාගත එහෙමත් නැත්නම් උපයාගත් ධනය සියල්ල අතහැරලා පැවිදි භාවයේ ලැබීම ඒ සියල්ලටම වඩා දුර්ලභයි. ඒ වගේම පැවිදි වූවා හෝ පැවිදි නොවූවා ඕනම සත්වයකට ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය නිවැරදි ලෙස අහන්නට ලැබී නිවැරදි ලෙස පිළිපදන්න ලැබීම අතිශයින්ම දුර්ලභයි. ඒ නිසා මේ දුර්ලභ කරුණු පහම ලැබුවා වූ භික්ෂූන් සහ භික්ෂුණීන් වහන්සේලා විසින් අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා තථාගතයන් වහන්සේ දවසට 3 වතාවක් මේ සුගතෝ වාදේ නවවාද කරනවා. සම්මා සම්බුදුවරයෙක් නිකං වචන කතා කරන්නේ නැහැ. අමෝඝ වචනාජිනා, තථාගත වරුන්ගේ හිස් වචන නැහැ, අර්ථයක් නැති වචන නැහැ. එවන් වූ බුදුවරෙක් දිනකට 3 වතාවක් නොපිරිහෙලා යම් ප්‍රකාශනයක් සිද්ධ කරනවා නම් ඒ ප්‍රකාශනය කෙතරම් නම් අර්ථහන්විත විය යුතුද, එහි කොතරම් නම් ගැඹුරු අර්ථයක් ගැඹී ඇද්ද? තමන් වහන්සේ අලුයම අවදි වෙලා මහා කරුණා සමාපත්තියට 12 කෝටි ලක්ෂ වාරයක් සමවැදිලා එයි නැගී සිටලා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේ සත්තානං ආසයානුසේ ඥානේ කියන බුදු ඇසින් ලෝකයේහි පිහිට විය යුතු සත්වයන් බලා වදාරලා සුදුසු කාලයේ පැමිණි විට එකලාවම හෝ භික්ෂු සංඝයා සමග පිණ්ඩපාතේ වඩින බව ආනන්ද ස්වාමීන් වහන්සේට තමන්ගේ දොර වසන ක්‍රමේ නඟවලා පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වඩින්නට රැස්වන තැනට රැස් වෙලා එතනට රැස්ුණා වූ භික්ෂුන් වහන්සේලා උදෙසා පිණ්ඩපාතේ වඩින්නට කලින් මේ සුගතෝ වාදෙන් අවවාද දීලා තමයි පිණ්ඩපාතේ පිටත්වන්නේ. පිණ්ඩපාතේ වැඩම කරලා ගෙපිලිවෙලින් හෝ ආරාධනා ඇති තැනකට හෝ එකලාම හෝ සංඝයා සහිතව හෝ භික්ෂු පිරිසක් සමග හෝ කැමති පරිද්දෙන් පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ වළඳලා ඒ ආරණ්‍ය සේනාසනයට පැමිණිලා තමන් වහන්සේට වත්පිළිවෙත් දක්වලා වන්දනා කරපු භික්ෂු සංඝයා නැවත කුටි සෙනසුන් වලට, වන සෙනසුන් වලට, භාවනා ස්ථාන වලට නික්මෙන්නට කලින් නැවත ඒ උදේ කියපු අවවාදයෙන් නැවත වතාවක් අවවාද කරනවා. ඒ දෙවැනි වතාව. ඉන් අනතුරුව තමන් වහන්සේ ගඳ කෙලියට, ගඳ කුටියට වැඩම කරලා විවේක සුවයෙන් වාසය කරනවා. සමාපත්ති සුවයෙන් හෝ ශරීරයේ විඩාව තියෙනවා නම් ටික වෙලාවක් සැතපෙනවා. සිහියෙන් යුක්තව අවදි වෙලා හවස් යාමේදී ධර්ම ශ්‍රවණයට පැමිණියා වූ ගිහි උපාසක උපාසිකාවන් සහ භික්ෂු භික්ෂුණී දෙපිරිසට ධර්ම දේශනා කිරීම සඳහා ධර්ම සභා මණ්ඩපයට වැඩම කරනවා. පඤ්ඤත්තවර බුද්ධාසනයේ වැඩ ඉඳිමින් ධර්මයේ දේශනා කරලා ගිහි පිරිස සුදුසු කාලයේදී හවස් වන්නට කලින්, රැබෝ වෙන්නට කලින් නිවෙස් වලට පිටත් කර හැරලා තමන් වහන්සේ ගඳ කෙලිය වෙත වඩිනක් වැඩලා එළියේ පනවන ලද ආසනයක වැඩ ඉඳිමින් තමන් වහන්සේ වෙත පැමිණි භික්ෂූන් වහන්සේලා උදෙසා පෞද්ගලිකව, එහෙම නැත්නම් සාමූහිකව කමඨහන් සුද්ධ කිරීම, ධර්ම සාකච්ඡා කිරීම වශයෙන් ගැටලු තැන් निराකරණය කරමින් ධර්ම දේශනා කරමින් කාලය ගත කරනවා. ඊට පස්සේ රාත්‍රී 10 විතර වෙනකොට භික්ෂූන් වහන්සේලා සතපීම සඳහා හෝ එහෙම නැත්නම් භාවනාව සඳහා පිටත් වෙලා යන්නට හදනකොට නැවත මේ සුගතෝ වාදයෙන් අවවාදේ සිද්ධ කරනවා. මේ තමයි සුගතෝ වාදෙන් අවවාදෙන අවස්ථා තුන. පිණ්ඩපාතේ යන්නට කලින් දානේ වළඳලා කුටිසෙනසුන් වලට භික්ෂූන් පිටත් වෙන්නට කලින් සහ භික්ෂූන්ට අවවාද දීලා මධ්‍යම යාමේහි දෙවියන්ට බ්‍රහ්මයන්ට අවවාද දෙන්නට ප්‍රථම භික්ෂූන් වහන්සේලා පිටත් වෙන්නට කලින් තමයි මේ අවස්ථා තුන. මේ අවවාදයේ තියෙන කරුණු තමයි බුදුවරයෙක්ගේ පහළවීම දුර්ලභයි. බුද්ධත්වයේ බුදුවරයෙක් ඉන්න කාලයේ මිනිස්සෙක් වීම අතිශයින්ම දුර්ලභයි. ඒ වගේ මේ කාලයේදී ශ්‍රද්ධා සම්පත්තිය ඇති කර ගැනීම දුර්ලභයි. ඒ ශ්‍රද්ධා සම්පත්තිය මත පිහිටලා ගීගේ අතහැරලා පැවිදි වෙන්නට හැකිවීම අතිශයින්ම දුර්ලභයි. තථාගත ධර්මයේ නිවැරදි ලෙස අර්ථ වශයෙන් ව්‍යංජන වශයෙන් අහන්නට ප්‍රගුණ කරන්නට ලැබීම අතිශයින්ම දුර්ලභයි. මෙන්න මේ කරුණු අතරින් විශේෂයෙන් අපි දේශනාවට මාතෘකා කරන්නට බලාපොරොත්තු වන්නේ පබ්බජිත භාවෝ දුර්ලභෝ කියන කතාව. පිංගතුන්ට ඒකට හේතුව හිතාගන්නට පුළුවන් ඇති. කල්යාණ මිත්‍රයන් වහන්සේලා තුන්නමක් පැවිදි දිවියට පත් වෙලා වසර ගණනාවක් ගත වෙන කාලය සිහි කරන්නට අවස්ථාවක්. ඒ අවස්ථාව නිමිති කරගෙන පවත්වන මේ පින්කම් මාලාවේ ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ පබ්බජිත භාවෝ පැවිද්ද නම් වූ මාතෘකාවයි. පැවිද්ද පැවිද්ද කියලා කියන්නේ පින්වතුනි එක්තරා අවස්ථා භූමියක්. අවස්ථා භූමියක් කියලා කියන්නේ අපි එක්තරා පත්වන්නා වූ අවස්ථාවක්, නාම රූප වශයෙන් පත්වන්නා වූ අවස්ථාවක්, පැමිණෙන්නා වූ අවස්ථාවක්. ගිහි භාවය කියලා කියන්නේ දෙමව්පියන් සමග, ඥාති හිත මිත්‍රාදීන් සමග, දරුමුණු පුරන් සමග, ස්වාමියා භාර්යාව සමග ස්ථිරසාර නිවෙස් ඇති කරගෙන, දේපල ඇති කරගෙන, දේපල අයිති කරගෙන ධනය උපයමින් තමන්ටත්, තම පවුලටත්, තම සමාජයටත්, රටටත්, ලෝකයාටත් හැකි පමණ සේවය කරමින් ගත කරන්නා වූ ජීවිතය තමයි ගිහි ජීවිතය කියලා කියන්නේ. ඒ ගිහි ජීවිතයේදී අර්ථවත්ව ගත කරනවා නම් තමන්ටත් සාර්ථක ජීවිතයක් ගත කරමින්, දරුවන්ටත් යහමඟ පෙන්වමින්, ඥාතිත මිත්‍රාදීන්ටත් යුතුකම් ඉෂ්ට කරමින් රටට, සමාජයට, ඒ වගේම ලෝකයටත් හැකි පමණ අර්ථය සිද්ධ කරන්නට පුළුවන්. නමුත් මේ ගිහි ජීවිතය ගත කරනකොට ඒ ජීවිතයේ තියෙනවා යම් යම් කරදර ටිකක්, වගකීම් වලින් බැඳීමක්, ඒ වගේම බන්ධනවලට යටවීමක්, ඒ හේතු කරගෙන ඒ පසුපස්සේ එන්නා වූ ශෝක පරිදේව ආදී වූ දුක්ඛයන්ට ගොදුරු වීමක්. ඥාති හිත මිත්‍රාදී නෑයන්ගේ මිය යෑමේදී, ඕ නෑයන් ජීවත් වෙලා ඉන්නකොට අපට ඔවුන් හැර යාමට සිදුවීමේදී, ඒ වගේම රැස්පත් කරගත්තා වූ ධනෙ අහිමි වීමේදී, ධනෙ උපයන මාර්ගයන් නැති වී යාමේදී, ඒ වගේම අපකීර්තියට සමාජයේ පත්වී මාදී වූ ප්‍රශ්න රාශියක් සමග තමයි මේ ගිහි ජීවිතය කියන එක බැඳී තිබෙන්නේ. ඒ වගේම තමයි දිනපතා අයිති කර යුතු යුතුකම් රාශියකිනුත් බැඳී සිටිනවා. මේ තමයි ගිහි ජීවිතයේ ස්වභාවය. ලෝකයේ මිනිසයන් පහළ වූ මුල් කාලයේ පටන්ම සමහර මිනිස්සුයෝ කල්පනා කරන්නට යෙදුනා මෙවන් වූ ජීවිතයක් ගත කරගෙන ඉන්නවාට වඩා අපිට සිත එකඟ කරගෙන බාහිර අරමුණු වලට සිතට යන්නට දෙන්නේ නැතුව ඒකාග්‍ර භවකින් කායික වාචසික සංවරයෙන් යුක්තව මේ ප්‍රශ්න වලින් නැත්තම් බන්ධන වලින් මිදලා එකලාවම ගත කරන්නට පුළුවන් නම් ඒ යහපත් නේද කියන සිතවිල්ල ඇතැම් මිනිසයන්ට ඇති වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි සාංසාරික හුරුව. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට මනුලව මුලින්ම ආරම්භ වීම කියලා එකක් නැහැ. මනුස්ස ලෝකේ විනාශ වෙලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබලා නැවත මනුලව සකස් වෙනකොට බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා තමයි මනුලව උප්පත්තිය ලබන්නේ. ඒක දැක්වෙනවා ආග්ඝඤ්ඤ සූත්‍රයේදී. ඒක තමයි බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේගේ ලෝක විස්තරය. ඉතින් ඒ සසරදීත් ඒ විදිහේ ගිහි ජීවිත අතහැරලා ගුණධර්ම පුරපු සත්වයන්ට ඒ හුරුව චිත්ත සන්තානය තුළ කා වෙදී තියෙනවා. ඒ නිසා මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ ආරම්භයේ පටන්ම සමහර සත්වයෝ මෙන්න මේ කියන ජීවිතයෙන් මිදිලා එකලාම ගත කරන විශේෂයෙන්ම කාය වාක් සංවරයෙන් යුක්තව සහ චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත වූ ජීවිතයක් ගත කරන්නට ඕනේ කියන හැඟීමෙන් ඒ සමාජ වගකීම් වලින් මිදිලා ඥාති හිත මිත්‍රාදීන් කෙරෙහි තියෙන බන්ධන අතහැරලා වනගත වෙලා කායික වාචසික සංවරය ඇති කරගෙන එයිනුත් නතර නොවි හිත එක අරමුණක පිහිටවාගෙන මානසික සංවරය ඇති කරමින් එවන් වූ සැපයක වාසය කරන්නට උත්සාහවත් වුණා. මෙවන් වූ අර්ථයකින් මෙවන් වූ අභිලාෂයකින් ප්‍රාර්ථනාවකින් පරමාර්ථයකින් අර සමාජ ජීවිතයෙන් බැහැරවීමට කියනවා පැවිදිවීම පැවිදිවීම කියලා. එවන් වූ පැවිදි වූ පුද්ගලයන්ට අපි හඳුන්වනවා ධර්මයේ ශ්‍රමණයෝ නැත්තම් තාපසයෝ කියලා. මේ ශ්‍රමණ පිරිසගේ තිබිච්ච මූලික ලක්ෂණයක් තමයි බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීම. ඒ කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂයන් අතර සිද්ධ වෙන කාම සේවනයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම. ඒ වගේම ඊළඟ විශේෂ ලක්ෂණයක් තමයි තණ්හාව උපදවන තණ්හාවට ආහාර වෙච්ච වැඩිපුරම තණ්හාවට ආහාර වෙච්ච දෙයක් වෙන මිල මුදල් පරිහරණයෙන් බැහැරවීම. ඊට අමතරව සියලු සත්වයන්ට මෛත්‍රී දැක්වීම වශයෙන් මොනම හේතුවක් නිසාවත් ප්‍රාණඝාත නොකිරීම, අන්‍ය සතු වස්තුව තමන්ට අයිති කර ගැනීම වශයෙන් සොරකම් නොකිරීම, තමන් දන්නා වූ දෙය දන්නා වූ පරිද්දෙන් අවංකව ප්‍රකාශ කිරීම වශයෙන් සත්‍යවාදී වීම, මදයට ප්‍රමාදයට හේතුවන සුරාවෙන් වැළකී සිටීම, ඒ වගේම තමන්ගේ ශරීරයට යැපෙන පමණට පමණක් ආහාර ගනිමින් විකාලයේහි හිර අවරට යන්නට කලින් පමණක් ආහාර වැළඳීමෙන් සීමා වීම, ශරීරයේ ආත්ම භාවය අලංකාර කරන්නා වූ සුවඳ ගඳවිලවුන් ආදියෙන් වැළකීම, සිත පිනවීම සඳහා නැටුම් ගැයුම් බැයුම් ආදියෙන් වැළකී සිටීම, කායික ස්පර්ශය සැපවත් කායික ස්පර්ශය ලැබීම සඳහා උච්චාසහන මහාසයනයන්ගෙන් වැළකී සිටීම, මෙන්න මේ කියන කරුණු 10 මේ පැවිද්දන් තුළ තිබිච්ච විශේෂ ගුණාංග 10ක් ලක්ෂණ 10ක්. එයින් ප්‍රධාන වන්නේ බ්‍රහ්මචාරී භාවය, කාමයන් සේවනයෙන් වැළකීම. ඊළඟට ප්‍රධානම වෙන දෙයක් තමයි මිල මුදල් පරිහරණයෙන් වැළකීම. ඒ ප්‍රධාන වෙච්ච අංග දෙකට අමතරව අර කියපු ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, බොරුකීමෙන් වැළකීම, සුරාවෙන් වැළකීම, විකාල භෝජනයෙන් වැළකීම, නැටුම් ගැයුම් ආදිය සිද්ධ කිරීමෙන් නැරඹීමෙන් වැළකීම, මල් ගඳ විලවුන් දැරීමෙන් වැළකීම, උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැළකීම කියන මේ සියල්ලම පැවිද්දන් තුළ තිබුණා වූ අංග. ඊට අමතරව ඉවසීම, මෛත්‍රිය, කරුණාව, අල්පේච්ඡ භාවය, අසංසර්ග භාවය, සන්තුෂ්ටි භාවය ආදී වූ අනේක ගුණයනුත් මේ පුද්ගල කොට්ටාසේ වර්ධනය කරන්නට යෙදුණා. මේ පිරිස මිල මුදල් පරිහරණය නොකරන නිසා ඒ වගේම තිබිච්ච විශේෂ තවත් සීලයක් තමයි මේ පැවිදි වුණා වූ පිරිස, ගිහිගේ අතහැරියා වූ පිරිස වගා කිරීමෙන් වැළකී සිටියා. තමන්ට අවශ්‍ය ආහාර වනගස් වලින් නෙලාගෙන, එහෙම නැත්නම් බිම වැටිච්ච පළතුරු ආදී ඇහිඳගෙන, ගස්වල පොතු ගලවගෙන, කොළ ආදී තඹගෙන තමයි මේ ජීවිතය ගත කරන්නට යෙදුනේ, ආහාර වශයෙන් අනුභව කරන්නට යෙදුනේ. ගස්වල තියෙන පලාපල වලින් වන මුල් වලින් තමයි ඔවුන්ගේ ජීවිතය ගත වුනේ. සතුන් මරලා මස් කෑමක් සිද්ධ කළේ නැහැ. බොහෝ දුරට ඒ සාකමේ ආහාර වලින් යපුණා. සමහර අවස්ථාවලදී මියගිය සත්තුන්ගේ ආහාර මස් අනුභව කරපු අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා තාපසයන් විසින්. නමුත් බොහෝ සෙයින් ඒ ශාකමය ආහාර තමයි අනුභව කළේ. නමුත් ඒ ශාකම ආහාර විතරක් අනුභව කරමින් ඉන්නකොට ශරීරයේ යම් යම් දුර්වලතා ඇති වෙන්නට පුළුවන් නිසා කලින් කලට විශේෂයෙන් ලුණු ඇඹුල් කියන දේ සේවනය කිරීමට පරිභෝග කිරීම මනුස්ස ශරීරයට අත්‍යවශ්‍ය නිසා කලින් කලට ඒ තාපස පිරිස පැවිදි පිරිස තමන් අතහැරපු සමාජයේ වෙත පැමිණෙන්නට සිදු වුණා උන්ට. ඒ පැමිණිලත් තමන්ට අවශ්‍ය දේවල් අවශ්‍යයි අවශ්‍යයි කියලා ඉල්ල ගන්නටවත් අනේ අපිට දෙන්න කියලා හිඟමනේ යන්නටවත් නැතුව ඉතා වටිනා ක්‍රමයකට තමන්ගේ අවශ්‍යතාවයේ දන්වා සිටියා. ඒකට කියන උදෙසා සිටීම කියලා. ඒ අතීතයේ පටන් ඒ පැවිදි වෙච්ච උතුමෝ තමන්ගේ අවශ්‍යතාවය ආහාර පාන වශයෙන් තියෙන අවශ්‍යතා, ඒ වගේම තවත් කලාතුරකින් පාවහන් පැළඳීමට තියෙන අවශ්‍යතා, කුඩයක් දැරීමට තියෙන අවශ්‍යතා ආදී ලෙසට, සහ වස්ත්‍රයක් අලුත් කර ගැනීමට තියෙන අවශ්‍යතා ආදී වූ ඒ සෑම අවශ්‍යතාවයක්ම ගිහියන් ඉදිරියට ගිහිල්ලා, තමන් අතහැරපු සමාජයේ ඉදිරියට ගිහිල්ලා ව්‍යංගයෙන් දන්වා සිටියා. ව්‍යංගයෙන් කියලා කියන්නේ ඒ උදෙසා සිටියා. විශේෂයෙන් ආහාර අවශ්‍යතාවය, පාත්‍රයක් අරගෙන නැත්තම් මැටි කබලක් අරගෙන වළඳක් අරගෙන ගිහිල්ලා ඒ තමන් අතහැරපු නිවෙස්වල නැත්තම් ඒ ගිහි සමාජයේ ඉදිරියේ හිටගෙන හිටියා තුෂ්ණිම් භූතව. මේ වෙලාවේදී ඒ සමාජයේ හිටපු පිරිස කම්සැප විඳිමින්, ධන ධාන්‍ය පරිභෝග කරමින්, සමාජ ජීවිතයක් ගත කරමින්, පෞල් ජීවිතයක් ගත කරගෙන ඉන්න පිරිස දුටුවා, දකිනවා මේ ඉන්නේ අපේ සමාජයෙන් අපි අතහැරලා බැහැර වෙච්ච පිරිසක්. මේ ඇවිල්ලා ඉන්නවා නිවෙස් ඉදිරියට. මේ පිරිස අපි වගේ අඩුපාඩු වලින් යුක්ත පිරිසක් නෙවෙයි, කායික වාචසික සංවරයෙන් යුක්තයි. ඇවිදීම, හැරීම, බැලීම, කතා කිරීම බොහොම සංවර සහගතයි. ඒ වගේම වගා කිරීමක් කරමින් වස්තු ආහාර ගොඩ ගැහිමක් නැහැ, මිල මුදල් පරිහරණය කිරීමක් නැහැ. ඒ වගේම වස්ත්‍රාභරණ වලින් ශරීර අලංකාර කර ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. මේවාදී දේවල් දකිනකොට මේ සත්වයන් තුල ලෝභය, ද්වේෂය, මෝහය අඩුයි කියන එක ඒ සමාජ ජීවිතයක් ගත කරන සත්වයෝ තේරුම් ගත්තා. ඕනම ඥානවන්තයෙක්ට තේරෙනවා ලෝභය, ද්වේෂය, මෝහය කියන එක ජීවිතයට හානිකරයි කියන එක. ඒක සමහර කෙනෙක් ලෝභය අර්ථාන්විතයි ලෙස සලකනවා ගිහි ජීවිතේට. ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා ගිහි ජීවිතේ ගත කරන්නට. නමුත් අධික ලෝභය සහ කවර හෝ ද්වේෂය, මෝහය කියන එක ඒකාන්තයෙන් අහිතකරයි. ඉතින් මේ පැවිද්දෝ නැත්තම් මේ ගිහිගේ අතහැරලා ගියපු පිරිස නැවත නගරවලට පැමිණිලා මේ ආහාර උදෙසා ඉන්න පිරිස මේ කායික වාචසික සංවරයෙන් යුක්තයි, ලෝභ දෝෂ මෝහ අඩුයි, අල්පේච්ඡතාදී ගුණයන්ගෙන් යුක්තයි කියන එක බැලූ බැල්මට අර සමාජමය පිරිසට තේරුණා. ඒ වෙලාවේදී මේ මිනිස්යන්ගේ තියෙන ගතියක් ලෙස තමන්ට වඩා ඉහළ වෙච්ච, ගුණධර්ම වලින් උසස් වෙච්ච, තමන්ට වඩා සැපවත් වෙච්ච, සංවර වෙච්ච මිනිස්සෙට ගරු කරනවා කියන එක මිනිස් සිතක තියෙන ස්වභාව ගතියක්. ඒක ඕනම సంతානයක ඇතිවෙන්නා වූ ස්වභාවයක්. තිරිසන් සතෙකුට පවා ඒක දැනෙනවා. අපි බොහොම ආදරයෙන් කරුණාවෙන් තිරිසන් සතෙකුට කතා කරොත්, සැලකුවොත් ඒ සතාගෙන් අපිට ගෞරවයක් හිමි වෙනවා. සුනකාදී සත්වය සමහර වෙලාවලට අපේ ජීවිත පවා බේරනවා. ඒ නිසා ඒක සිතේ තියෙන ස්වභාවයක්. තමන්ට වඩා ඉහළ ගුණයක් ඇති සැපයක් විඳින, ධාර්මික සැපයක් විඳින දියුණු වෙච්ච සත්වයාට ගරු කරනවා කියන ස්වභාවය. ඉතින් මේ තමන්ගේ නිවෙස්වලට පැමිණිලා ඉන්න තමන් සමගම කලින් ගිහි ජීවිතයක් ගත කරලා ඒ කරදරකාරී භවෙන් මිදිලා, ප්‍රශ්න වලින් මිදිලා, කායික වාචසික සංවරයක් ඇති කරගෙන කෙලෙස් ධර්ම යටපත් කරගත්තා වූ මේ උත්තම පුරුෂයෝ ඉදිරියේ, පුද්ගලයෝ ඉදිරියේ අර ගිහි සමාජයේ ගත කළ අයගේ සිත දමණය වුණා, ගෞරවය ඇති වුණා, දන බිම ගහලා වන්දනා කරන්නට යෙදුණා. වන්දනාමාන සිද්ධ කරලා අවශ්‍යතාවයේ දැනගෙන ඒ අවශ්‍යතාවයට අනුව ඒ අනුග්‍රහයන් සිද්ධ කරන්නට යෙදුණා. ඒ ගිහිගේ අතහැරපු පැවිදි පිරිසත් තමන්ගේ හිතගෙන ආභෝධය තියෙන නිසා අධික ලෙස කෙලෙස් ඇති වෙන පරිද්දෙන් දෙන දේවල් පිළිගත්තේ නැහැ. අවශ්‍ය පමණට පිළි අරගෙන කායික කය යැපෙන්නට අවශ්‍ය ප්‍රමාණයට දේ අරගෙන නැවත ඒ ශරීර ශක්තිය ලබාගෙන අවශ්‍යතාවය සම්පූර්ණ වුණාම නැවතත් වනාන්තරවලට ගිහිල්ලා තමන්ගේ කායික, වාචසික සහ මානසික භාවනාව සිද්ධ කරන්නට යෙදුණා. මේක තමයි ලෝකයේ පැවිද්ද සහ පැවිද්දන්ට ගරු කිරීම කියන සිද්ධාන්තය. මේක සෑම පෘථිවියක් නිර්මාණය වුණාම ඇතිවන මනුස්ස සමාජයකම සිද්ධවන්නා වූ ධර්ම නියාමයක්. ලෝකේහි සමාජ ජීවිතයක් ගත කිරීම සත්වයන්ගේ ස්වභාවය. ඒ සමාජ ජීවිතයේ අතහැරලා කායික වාචසික මානසික සංවරය ඇති කරගෙන ඊට වඩා සැපවත් භාවයකට විමෝක්ෂයකට විමුක්තියකට පත්වෙන්නට සත්වයාගේ සිත නැඹුරු වීමත් එවන් වූ දෙයක් අනුගමනය කිරීමත් කියන එක ලෝක ධර්මතාවයක්. ඒ නිසා තමයි අපි ප්‍රකාශ කරේ පැවිද්ද කියන්නේ එක්තරා අවස්ථා භූමියක් කියලා. ඒ අවස්ථා භූමියට පත්වීම ලෝකයේ හැම කල්ලිම කලින් කලට සිද්ධවන්නා වූ දෙයක්. මිනිස්සුවේ අවස්ථා භූමියට පත් වෙනවා. ඒ අවස්ථා භූමියට පත්වීමේ තියෙන මූලිකම සිද්ධාන්ත තමයි සමාජ බන්ධනය බිඳීම අතහැරීම, ඥාති සම්බන්ධතා ආදිය අතහැරීම, ඒ වගේම බ්‍රහ්මචාරී ජීවිතය ගත කිරීම, මිල මුදල් පරිහරණයෙන් වැළකීම සහ අවශේෂ ලෝභ ද්වේෂ මෝහයන් යටපත් වෙන අර කලින් කියපු දස ශික්ෂා පදයන් සමාදන් වී ආරක්ෂා කිරීම. මේ තමයි පැවිද්දේ තියෙන මූලික ලක්ෂණ. ගිහි ජීවිතයේ ලක්ෂණ අපි කලින් කිව්වා වගේ බන්ධන වලින් යුක්තව යුතුයකම් ඉෂ්ට කරමින් කාලය ගත කිරීම. මේ ජීවිත දෙකම උතුම් ජීවිත දෙකක්. වරද්ද තියෙන්නේ ජීවිත දෙකේම වැරදි ලෙස ගත කිරීම පහත් දෙයක්. ගිහි ජීවිතය කියන්නේ උතුම් වූ අවස්ථාවක් හරියට ජීවත් වෙනවා නම් යුතුයකම් ඉෂ්ට කර ගනිමින් තමනුත් අනුනුත් නිසි මාර්ගයේ යොදවමින් ඒ යහපත් ජීවිතයක් ගත කිරීම උතුම් දෙයක්. ඒ උතුම් භාවයේ උච්චතම අවස්ථාව තමයි චක්‍රවර්ති රාජ්‍යත්වය. චක්‍රවර්ති රජ කෙනෙක් තමනුත් ධාර්මික වෙලා දස රාජ ධර්මයේ පිහිටලා ලෝක සත්වයාත් නිසිමඟ යොමු කරන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්‍රවර්ති රජුරුවන්ගේ ආදාහණයෙන් පස්සේ ධාතුන් ශරීර ධාතුන්ට චෛත්‍යයක් හදලා වන්දනාමාන කිරීමට සුදුසුයි, පූජාරහයි, වන්දනාරහයි. ඒ නිසා ගිහි ජීවිතය කියලා කියන්නේ යහපත් ජීවිතයක්. ඒ ගත කරන ක්‍රමය අනුවයි ඒ වටිනාකම වෙන්නේ. නමුත් ඒ ගිහි ජීවිතයේ තියෙනවා සැබවින්ම ප්‍රශ්න ටිකක් වැළැක්විය නොහැකි. අර කියපු බන්ධන, ඒ වගේම ඒ ඇලීම් බැඳීම් නිසා ඒ පසුපස එන්නා වූ ශෝක පරිදේවයාදී දුක් කන්දරාව, ඒ වගේම නිදහසේ සීමා සහිත භාවය, ඒ වගේම නොයෙකුත් පව්කම් සිද්ධ කරන්නට පෙළඹීම, කිරීමට අනිවාර්ය නෙවෙයි ඒ සඳහා දොරවල් විවරවීම සිදුවීම, ඒ සඳහා අනුබල ලැබීම, මෙන්න මේ කියන කරුණු කාරණා වලින් යුක්තයි පැවිද්ද. මේ කියන ප්‍රශ්න වලින් මිදීම, ප්‍රශ්න යටපත් කරමින්, ඒ ප්‍රශ්න වලින් මිදෙන්නට කටයුතු කරමින්, එයින් ගැලවී ගොස් ගත කරන්නා වූ ඒ ලක්ෂණ වලින් තොර වූ ජීවිතයට තමයි පැවිද්ද කියලා කියන්නේ. ඒ පැවිද්ද කියන එක තව ක්‍රමයකින් කියනවා නම් සම්මුති නිර්වාණයක්. දුක්ඛයන්ගේ මිදීමක්. ගිහි ජීවිතය ගත කරනකොට පැමිණිය හැකිව තිබූ ඒ සියලු දුක්වලින් තාවකාලිකව පැවිද්දේ ඉන්න තාක්කල් පැවිද්දා මිදෙනවා. ඒ නිසා තමයි කිව්වේ පැවිද්ද යනු එක්තරා අවස්ථා භූමියක්. ඒක සම්මුති නිර්වාණයක්. ඒට පත් වුණා වූ පුද්ගලයා ගිහි ජීවිතයේ තියෙන ගැටලු වලින් මිදී වාසය කරනවා. නමුත් ඒ පැවිද්දේ වුණත් යම් කෙනෙක් වැරදි ලෙස කාලය ගත කරොත්, පැවිද්දට පටහැනි වූ ජීවිතයක් ගත කරොත්, ඒ පැවිද්ද වර්ණනීය පැවිද්දක් වන්නේ නැහැ. නමුත් තවමත් අර ගිහි ගෙදර තියෙන ප්‍රශ්න වලින්, බොහෝ ප්‍රශ්න වලින් ඒ පැවිද්දා මිදී තිබෙන නිසා ඒ පැවිද්දාගේ සීලය ගැන සම්පූර්ණයෙන් නොසලකා සියල්ල ගැන හොයන්නේ නැතුව සාමාන්‍යයෙන් ගිහි මිනිසුන් ඒ පැවිද්දන්ට ගරු සත්කාර කරනවා. ඒ නිසා තමයි සෝවාන් ආර්ය භාවයට පත්වෙච්ච, සකදාගාමි අනාගාමි ආර්ය භාවයට පත්වෙච්ච ගිහි මනුෂ්‍යයා පැවිද්දෙක්ට ගරු කරන්නේ. විශේෂයෙන් සාසන බ්‍රහ්මචර්යාවට පැමිණි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණි පැවිද්දන්ට ගරු කරන්නේ. අන්‍ය පැවිද්දන්ට ගරු නොකරන්නට හේතු තියෙනවා. මොකද දෘෂ්ටියේ තියෙන වෙනස නිසා. ඒකෙන් කියන්නේ ඔවුන්ට ගරු කරන්නට එපා කියන එකවත් දන් දෙන්නට එපා කියන එකවත් නෙවෙයි. ඔවුන්ට දන් දෙන එක ගැන බුදුරජාණන් වහන්සේ උපාලි සූත්‍රයේදී කතා කළානේ. ඒ දන් දීම, දන් දෙනවා කියන එක අනුමත කරන දෙයක් නේ අපි. ඕන කෙනෙක්ට දානයක් දෙන එක යුතුයි. ඒ නිසා නමුත් ඒ ගරු සත්කාර වන්දනා නොකිරීමට හේතුවක් තියෙන්නට පුළුවන්. මොකද හේතුව දෘෂ්ටියේ තියෙන විවිධත්වය. නමුත් එකම දෘෂ්ටියක පිහිටියත් පැවිද්දේ ඉන්න පෘතුග්ජන ස්වාමින් වහන්සේට වඩා ගිහිභාවයේ ඉඳලා සෝවාන් ආදී මාර්ගඵල ලැබපු උත්තමයා ගුණධර්ම වලින් ඉහළයි. නමුත් අර පැවිද්දේ තියෙන ස්වභාවය බන්ධන වලින් මිදිලා ගුණධර්ම වලට ආකර වෙච්ච ඒ පැවිද්දේ ඉන්න පුද්ගලයා පෘතුග්ජන වුණත් වන්දනාව ලැබීමට සුදුසු වෙනවා ගිහි ආර්යයන් වහන්සේගෙන්. ඒ නිසා පැවිද්ද කියලා කියන්නේ සුළුපටු අවස්ථාවක් නෙවෙයි. ඒක එක්තරා අවස්ථා භූමියක්. ඒට පත් වෙන එක ලේසි නෑ. ඒ පත් වෙන්නට නම් බන්ධන සිඳින්නට ඕනේ. ඒකනේ කිව්වේ බුදුරජාණන් වහන්සේ, නතං දල්හං බන්ධන මාහු දීරා ඕහාරිනං සිතිලං දුප්ප මුංචං ඒතම්පි චෙත්වාන වජන්ති ධීරා අනපෙක්කිනෝ කාම සුකං පහාය. බුදුරණාහි දේශනා කරානි, අර දඬු කඳේ ගහලා නොයෙකුත් වද බන්ධනවලට ලක්වෙච්ච පුද්ගලයන්ගේ තියෙන බන්ධනයට වඩා දරුණු බන්ධනයක් තමයි ඕහාරිනං සිතිලං දුප්ප මුංචං. මොනවද? සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේ සුචයා පෙක්කා. එමයි ගාථාවෙ තියෙන්නේ. ඒ දඬු කඳේ ගහලා හිටියත් ඊට වඩා දරුණු බන්ධනයක් තියෙනවා තමන්ගේ දරුවන්, බිරිඳ, ස්වාමියා, ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන් ධන ධාන්නේ කෙරෙහි තියෙන අවබන්ධනය. ඒක සියුම් බන්ධනයක්. ඒක තද නෑ. ධම්මල් වලින් ගැට ගැහුවා වගේ නෑ. දුරට යන්නට පුළුවන්. රට රාජ්‍යයකට පවා යන්නට පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් නිදහස් වෙන්නට බෑ. ඒ කඩන එක ලේසි නෑ. ඒ නිසා ඒ බන්ධනය කඩන්නටම වෙනවා පැවිදි වෙන්නට නම්. ඒ බන්ධනය කැඩීම යනු තමන්ගේ හිත තුළ තියෙන ලොකු ලෝභයක්, ඇලීමක්, බලාපොරොත්තුවක් අතහැරීමයි. ඒ නිසා ඒ බලාපොරොත්තුව සිඳීම තුලින් තමයි මේ සම්මුති නිර්වාණයට පත්වන්නේ. ඒ සම්මුති නිර්වාණය නැත්තම් පැවිද්දේ තියෙන නිදහස් භව අපිට ආවරණය කරන හේතුව තමයි වස්තුව, ධන ධාන්‍ය, ඥාති හිත මිත්‍රාදී දරු මුණුපුරන් දෙමාපියන් කෙරෙහි තියෙනා වූ බන්ධනය. ඒක රට ජාතිය වෙනුවෙන් වෙන්නට පුළුවන්, කාර්යාලය වෙනුවෙන් වෙන්නට පුළුවන්, රැකියාව වෙනුවෙන් වෙන්නට පුළුවන්, සමහර විට ගෙදර තියෙන වස්තුවක් කෙරෙහි වෙන්නට පුළුවන්. මතකනේ අර ජාතක කතාවක තියෙන්නේ කුද්ධාල පඬිතුයෝ උදැල්ලකට ආසා වෙලා, ආසාව ඇති වුණානේ. උදැල්ලට තියෙන ආසාව නිසා තමන්ට ගිහි වෙන්නට සිත වෙනවා කියන සිතුවිල්ල ඇති වුණානේ. ඉතින් ඒ නිසා වස්තුවක් කෙරෙහි ආසාව පවා තියෙන්නට පුළුවන්. මේ සියලු ආසාවන් බන්ධනයන් යම් ක්‍රමයකට සිඳින, යටපත් කරන සිතකින් විතරයි පැවිදි වෙන්නට පුළුවන්. ඒ නිසා පැවිද්දට පත් වෙනකොටම කෙලෙස්යක් යටපත් වෙනවා. ඒ තමයි අපේක්ෂාව. ගිහි කෙරෙහි තියෙනා වූ පුද්ගල වස්තු කෙරෙහි තියෙන අපේක්ෂාව. ඒ අපේක්ෂාව යටපත් වෙනකොටම ඒ ලෝභය නැමැති ක්ලේශය පසුපස්සේ එන සියලු දුක් වලින් අපි නිදහස් වෙනවා. ඒ නිසා ඒකට කියනවා අනුත්පන්න දුක්ඛයන්ගේ తాවකාලික නිරෝධයක්. මොකද්ද අනුත්පන්න දුක? ඒ ලෝභයේ සහිතව සිටියා නම් ලොකු ප්‍රශ්න රාශියකට අප දෛනිකව මුහුණ දෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ලෙස සමාජයේ නොදැක්කට ඥාණයෙන් බලනකොට ඒ ප්‍රශ්න ටික පේනවා. ඒ ප්‍රශ්න වලින් මිදෙන්නට ඕනේ නම් ඒ හේතුව අපි දුරු කළ යුතුයි, යටපත් කළ යුතුයි. දුරු කරනවා කියලා කියන්නේ අනාගාමි මාර්ගින්, අරිහත් මාර්ගින්, විශේෂයෙන්ම අරිහත් මාර්ගයෙන් එක කපන එක. අරිහත් මාර්ගයෙන් එක කැපෙනකොට තමයි ගිහි බන්ධනේ සිඳුනා කියලා කියන්නේ. ගිහි කියනකොට අර්ථ දෙකක් තියෙනවානේ. වස්ත්‍රාභරණ වලින් සැලකිලා ඉන්න ව්‍යංජන, ව්‍යංජනයෙන් ගිහි වෙච්ච කෙනා, ඒ වගේම සංයෝජනයෙන් ගිහි වෙච්ච කෙනා. ගිහි සංයෝජනයේ දුරවන්නේ අරිහත් මාර්ගයෙන්, අරිහත් මාර්ගඥාණයෙන්. ඉතින් ඒ ගිහි සංයෝජනයේ නම් වූ ලෝභය, වස්තු කෙරෙහි අපේක්ෂාව, පුද්ගලයන් කෙරෙහි අපේක්ෂාව තියෙන තාක් කල් දුක්ඛයක් අපි පසුපස්සේ එන්නට නියමිතයි. ඒකට කියන අනුත්පන්න දුක. ඒ අනුත්පන්න දුක නූපදී යන්නේ මේ බන්ධනයේ එක්ක සම්පූර්ණයෙන් සිඳුවොත් අරියත් මාර්ගයෙන්. එහෙම නැතිනම් කාමාවචර කුසල සිතකින් ඒ යටපත් කරමින් ගිහිගේ අතහැරන කුසල සිතෙන් පැවිද්දටපත් වෙනකොටයි. ඒ නිසා මේ පැවිද්දේ කියන එක පරමාර්ථ ස්වභාවයේ එහෙමයි. ඒක අපි ඉස්සල්ලාම තේරුම් ගන්නට ඕනේ. දැන් අපි බලමු ඒ පැවිද්දේ තියෙන තතු බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් තව තවත් ගැඹුරින් තෝරා ගනිමු. පැවිදි වෙනවා කියනකොට පින්වතුනි, පැවිද්ද අපි කියුවානේ මූලික ලක්ෂණ ටිකක්. ඒ වගේම තියෙන තවත් ලක්ෂණයක් තමයි ගිහි වස්ත්‍රාභරණ වලින් වෙන්වීම. දැන් ශික්ෂාපදයේ තියෙන්නේ ආභරණ දැරීමනි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන. ගන්ධ සුවඳ විලවුන් ඒ වගේම ආභරණ ආදී දැරීමෙන් වැළකීම. වස්ත්‍ර ගැන සඳහනක් නැහැ. පැවිද්දේ තියෙන ඊළඟ විශේෂ ලක්ෂණයක් තමයි ගිහි ව්‍යංජනයෙන් තොරවීම. ඒ කියන්නේ ගිහි වස්ත්‍ර නොදැරීම. ඒක ප්‍රධානම අංගයක්. ලෝමහංස ජාතකයේදී මහා බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා උපේක්ෂාව නැමැති ගුණය ප්‍රගුණ කරන්නට. උපේක්ෂාව දසවැදෑරුම්. උනාසිර ප්‍රගුණ කරන්නට අවශ්‍ය වුණේ චලංග උපේක්ෂාව නැත්නම් ෂඩංග උපේක්ෂාව බඳු උපේක්ෂාවක්. ෂඩංග උපේක්ෂාව පාලියෙන් චලංග උපේක්ෂාව කියලා කියන්නේ රහත් సంతානයක තියෙන මධ්‍යස්ථ භවක්. රූපාදී අරමුණු පැමිණෙනකොට ඉෂ්ට වේවා අනිෂ්ට වේවා මධ්‍යස්ථ වේවා ඒ කිසිදු අරමුණකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒවා මධ්‍යස්ථව විඳ දරාගත හැකි ස්වභාවයට කියනවා චලංග උපේක්ෂාව. පරමාර්ථ වශයෙන් ඒක ඇතුළත් වෙන්නේ ඥාණයට. ඒ ෂඩංග නැත්තම් චලංග උපේක්ෂාව රහතන් වහන්සේලාට තිබුණට පෘථග්ජන කාලයේදීම යම් පමණකට ඒක දියුණු කරගන්නට පුළුවන්. එබඳු ගුණයක් තමයි උපේක්ෂා පාරමිතාව කියලා කියන්නේ. දසවැදහැරුම් උපේක්ෂාවට උපේක්ෂා පාරමිතාව ඇතුළත් වෙලා නැහැ. මොකද ඒකේ තියෙන ෂඩංග උපේක්ෂාව රහත් సంతානයක තියෙන්නේ. උපේක්ෂා පාරමිතාව පහළවන්නේ රහත් නොවිච්ච సంతානයකයි. ඒ නිසා ඒක මහා කුසල සිතකින් වෙන්නා වූ මහා කුසලක සිතක තියෙන ඥානයක්. ඒ පරමාර්ථ විග්‍රහයයි. ඉතින් මේ උපේක්ෂා පාරමිතාව ෂඩංග උපේක්ෂාව බඳු පෘථග්ජන උපේක්ෂාවක් දියුණු කරන්නට පාරමී ශීර්ෂයෙන් බෝසතාණන් වහන්සේට සිත් පහළ වුණා. උන්වහන්සේ කල්පනා කරනවා, මට දෙමාපියන්ගෙන් ලැබිච්ච ලොකු ධනයක් තියෙනවා. මේ ධනය පරිභෝග කරමින් මට ඒවා වියදම් කරමින් පින්දහම් සඳහා යොදවමින් සමාජයේ කීර්තිමත් පුද්ගලයෙක් ලෙස වාසය කරන්නට පුළුවන්. එහෙම නැත්තම් මේ ධනෙ සියල්ල අතහැරලා පැවිදි වෙන්නට පුළුවන්. පැවිදි වුණොත් මං වැනි ලොකු අතහැරීමක් කරපු පුද්ගලයෙක්ගේ පැවිද්ද සීලවන්ත භාවයේ දැකලා ගිහිව හිටියට වඩා මට කීර්ති ප්‍රශංසා ගලා එන්නට පටන් ගන්නවා. උනාසේ කල්පනා කරනවා මේ ලාභ සත්කාර ලැබීම කියන එක පැවිද්ද ස්වභාවයක්. ඒ පැවිද්දට ඒ වගේම නින්දා අපහාස ලැබෙනවා. නමුත් යහපත් පැවිද්දට නින්දා අපහාස ලැබෙන්නේ අල්ප වශයෙන්. යහපත් ගිහි ජීවිතයක් ගත කරන කෙනාටත් එහෙමයි. ඒ නිසා මම ටිකක් නින්දා අපහාස ලැබෙන ක්‍රමයකට ජීවත් වෙන්නට ඕනේ. පව්කම් සිද්ධ නොකර පව්කම් සිද්ධ කරාගෙනට නින්දා අපහාස ලැබෙන බව ඇත්ත. නමුත් ඒකෙන් තමන්ගේ ආත්මය කෙලෙසෙනවානේ, තමන්ගේ ජීවිතය කෙලෙසෙනවානේ. ඒ නිසා ඒක ඥානවන්තයෙක් අනුගමනය කරන්නේ මොනම හේතුවක් නිසාවත්. පව්කම් සිද්ධ නොකළ යුතුයි තමන්ගේ ගුණයක් දියුණු කිරීම සඳහා. උනාසේ නිසා කල්පනා කරනවා මේ දෙකටම නැති ජීවිතයක් ගත කරන්නට. මම සියලු වස්තුව දන් දීලා ගිහිගේ අතහරිනවා. ගිහි බන්ධනය සිඳිනවා. හැබැයි ගිහි ව්‍යංජනය දරනවා. ව්‍යංජනය කියන්නේ ස්වરૂපය කියන එකයි. ගිහි ස්වરૂපය දරනවා, ගිහි බන්ධනේ බිඳිනවා. ඒකෙන් මොකද්ද මේ කියලා තියෙන්නේ? වස්තුව සියල්ල දන් දුන්නා, ඊට පස්සේ ගිහි ගේ අතහැරියා. හැබැයි ගිහි වස්ත්‍ර අතහැරියේ නැහැ. දැන් කවුද මේ පුද්ගලයා? වස්තුව නැති, ධනය නැති, ගයක් නැති ගිහි වස්ත්‍ර ධරණ කෙනා වෙන කෙනෙක් නෙමෙයි හිඟන්නේ. පැවිද්දත් හිඟන්නේ. නමුත් වෙනස, ඔහු දරන්නේ වෙනස් වස්ත්‍ර ටිකක්. ඒ වෙනස තුල සමාජය හෝ දකින්නේ වෙන ක්‍රමයකට. ගිහි වස්ත්‍ර වලින් ගිහි බන්ධනේ බිඳගත්ත් සමාජයේ පිළිගන්නට සූදානම් නැහැ. ඔහු විශේෂ පුද්ගලයෙක් ලෙස. එනිසා වස්ත්‍ර දැරීම, පැවිදි වස්ත්‍ර දැරීම පැවිද්දේ තියෙන මූලිකම අංගයක්. කතා ප්‍රවෘත්තියත් ඉවර කරමුකෝ. ලෝමහංස ජාතකයේ බෝසතාණන් වහන්සේ හිතෙන් දැන් පැවිද්දෙක්, නමුත් ස්වරූපයෙන් ගිහියෙක්. පිණ්ඩපාතේ වඩිනවා, තැන් තැන් වලට වඩිනවා පැවිද්දෙක් ලෙස, නමුත් සමාජයේ පිළිගන්නට කැමති නෑ. හැම තැනින්ම ඇහෙන්නේ බැනුම්, ගෙරවුම්, අපහාස, නිින්දා. කරුණාවන්ත පුද්ගලයෙකු උදව් කරන්නට ඇති, නමුත් හිඟන්නට සැලකිලි ලැබෙන්නේ. උන්වහන්සේගේ අභිප්‍රාය වුණේ මේ සියල්ලම උපේක්ෂාවෙන් දරා ගැනීම. තමන්ට උපකාර කරන, අපහාස කරන, අවලාද නගන සියලු දෙනා කෙරෙහිම මහමෙරුව මෙන් මධ්‍යස්ථ සිත පැවැත්තුවා. උනාසි දිනක් යනකොට එක ගමකදී නොහැදිච්ච, හික්මීමක් නැති පරුස, නැත්තම් අනුන්ට දුක් දෙන්නට කැමති තරුණ ළමයි ටිකකට උන්වහන්සේ අහු වුණා. මේ පිරිස මේ පුද්ගලයාට, බෝසතාණන් වහන්සේට කරදර කරන්නට යෙදුණා. බෝසතාණන් වහන්සේට හිතුණා මේ මට මගේ උපේක්ෂාව දියුණු කර ගැනීමට ඉතාම හොඳ තැනක් කියලා. බොරුවට වගේ බය වුණ ස්වරූපයක් දක්වලා ඒ උසුළු විසුළු වලට, තාඩෙන පීඩන වලට බිය වෙනවා වගේ දුවලා ගියා. උන්වහන්සේට පුළුවන් ඒ සියල්ල මැඩගන්නට, නමුත් උන්වහන්සේගේ අවශ්‍යතාවය උපේක්ෂා පාරමිතාව දියුණු කිරීම. කොල්ලෝ ටික නැත්තම් ළමයි ටික තීරණය කරා, අපිට බය වුණා, පසුපස්සේ ගිහිලා තවත් උසුළු විසුළු කරදර කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී අමු සොහොනක් සොයාගත්තා. අමු සොහොනක් ළඟට ගිහිල්ලා හිටියා, ළමයි ටික ගොඩාක් කරදර කරා, ඒ සියල්ල ඉවසුවා. ඒ වගේම වස්තු කෙරෙහි උපේක්ෂාව ඇති කර ගන්නට මිනී යටකරු ටිකක් තමන්ගේ කොට්ටලිස පාවිච්චි කරා, මැසි මදුරු පීඩා සියල්ල ඉවසාගෙන අමු සොහොනේ එකලාව වාසය කරා. ළමයි ඇවිල්ලා නිතර නිතර කරදර කරනවා. සමහර කෙනෙක් නහය ඇස්සේ කෝටු කෑලි ගහනවා, කන ඇස්සේ කෝටු කෑලි ගහනවා, කෙල ගහනවා, පහර දෙනවා, නානා විප්‍රකාර දේවල් කරනවා, නහයෙන් අදිනවා, කණෙන් අදිනවා. මේ සියල්ලම ඉවසා දරාගෙන හිටියා. මේක බලන් ඉන්න සමහර පිරිසකට තේරුණා, මේ ළමයි මෙච්චර කරදර කරද්දිත් පර්වතයක්සේ නොසැලී මේ සියල්ල ඉවසාගෙන මේ ඉන්න පුද්ගලයා උතුම් පුද්ගලයෙක් වේතුයි කියලා. ගුණයට පැහැදිලා ඔහුට ලාභ සත්කාර කරන්නට යෙදුනා. ඒ ලාභ සත්කාර කරන පින්වතුන්ටත්, කරදර කරන ළමයින්ටත්, ඒ වගේම ඒ තමන් පරිභෝග කරපු ඒ ඇටකටු ටිකටත්, ඒ සියල්ලටම සමසිත දක්වමින් පරමත්ත ශීර්ෂයෙන් තමන්ගේ උපේක්ෂා පාරමිතාව වර්ධනය කරන්නට යෙදුනා මහා බෝසතාණන් වහන්සේ. මට මේකෙන් කියන්නට අවශ්‍ය වුණේ පැවිද්ද කියන එකේ තියෙන විශේෂම අංගයක් තමයි පැවිදි රූපය, වස්ත්‍රය. ඒකේ පළවෙනිම දේ සිවුර. එහෙම නැත්නම් ඒ පොරවන්නා වූ දේ. තාපසේක් වේවා, ශ්‍රමණේක් වේවා, පරිබ්‍රාජකේක් වේවා, බුද්ධ ශාසනයේ පැවිද්දෙක් වේවා, මේ සියලු දෙනාම ශ්‍රමණයෝ. ඔවුන්ට තියෙන විශේෂ ලක්ෂණයක් තමයි කසාවක් දැරීම. ඒ සුදුසු පරිදි වස්ත්‍රයක් දැරීම. සමහර ශ්‍රමණයෝ කෙස් වලින් හදාගත්ත වස්ත්‍ර දැරුවා. සමහරු දිවි සම්බලින් හදාගත්ත වස්ත්‍ර දැරුවා, සුමේද තාපසයෝ වගේ. සමහර කෙනෙක් කොලාතු වලින් හදාගත්ත වස්ත්‍ර දැරුවා. මේ සියල්ලක්ම ගිහි වස්ත්‍ර වලින් එළිය තියෙන්නේ. ඒ සියල්ලක්ම පැවිදි වස්ත්‍ර. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට ඒව අනුදැන වදාරේ. නමුත් තමන් වහන්සේ තාපස කාලයේදී ඒ වස්ත්‍ර දැරුවා. දිවි හැමක්නේ සුමේද තාපසයෝ දරාගෙන සිටි. නමුත් පැවිද්දන්ට ඒක අකපයි. මොකද සංඝ සමාජයේ සංස්ථාගත කරනකොට, සංස්ථාවක් ලෙස ඒක සකස් කරගන්නකොට උන්වහන්සේට අවශ්‍ය වුණා සමහර ඒකේ අංග ටිකක් වෙනස් කරන්න, ඒක ප්‍රසන්න භාවයක් ඇති කරන්නට. ඒක වෙනම දර්ශනයකින් සිද්ධ කරපු දෙයක්. නමුත් මේ ගිහි වස්ත්‍ර දරන් නැතුව සිටීම වැදගත් පැවිද්දෙක්. නමුත් බුද්ධ ශාසනයේ පැවිද්දන් අතර තියෙන ඊළඟ විශේෂ අංගය තමයි හිස මුඩු කිරීම, කෙස් රවුල් කපා දැමීම. නමුත් පැවිද්දෙට අනිවාර්යයක් නෙවෙයි. පින්වතුන් දැකලා ඇති, තාපසයන් අදත් වාසය කරනවා. එහෙම නැත්නම් පින්තූරවල ඇති චිත්‍රවල ගොඩක් වෙලාවට කෙස් රවුල් වවාගෙන තමයි තාපසවරු ඉන්නේ. ඒ කෙස් රවුල් බාන්නේ නැහැ, ඉවත් කරන්නේ නැහැ. සුමේද තාපසයොත් එහෙමයි. ඒ නිසා කෙස් රවුල් ඉවත් කිරීම පැවිද්දේ මූලික අංගයක් නෙවෙයි. බුද්ධ ශාසනය ඇතුලේ පැවිද්දේ කෙස් රවුල් ඉවත් කිරීම මූලිකම අංගයක්. ඒකේ තියෙන ආනිසංස රාශියක් තියෙනවා කෙස් රවුල් ඉවත් කිරීම තුළ. ඒ නිසා ඒ වගේම ඒ පලිබෝධයෙන් දුරවීමට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට හිස මුඩු කරන්නට, කෙස් රවුල් ඉවත් කරන්නට අනුදැන වදාලා. මෙන්න මේවත් පැවිද්දේ තියෙන මූලික අංග. බුදු ශාසනයේ පැවිද්දේ හිස මුඩු කිරීමත් විශේෂම අංගයක්. ඊළඟට මේ පැවිද්දට පත්වීම කෙසේද සිද්ධ වන්නේ, කෙසේද සිද්ධ කරන්නේ? අතීත ලෝකයේ මුල් කාලයේදී සත්වයෝ ගිහි ගෙදර තියෙනා වූ බන්ධනවලින් නිදහස් වෙලා සිත එකඟ කර ගැනීම සඳහා පැවිද්ද ලැබුවා. සමහර කෙනෙක්ට තමන් කලින් ආත්ම භාවයේ බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ආපු නිසා ඒ పూర్වේ ජාතිස්සර ඥාණයෙන් ඒක දැකලත් පැවිදි වෙච්චා ඉන්නවා. නමුත් බොහෝ අය සිත කය වචනේ සංවර කරගෙන සිත එකඟ කරගන්නට උත්සාහවත් වෙනවා. ඒ ධර්මතා වශයෙන් නොවුන්ට භාවනා ආදී දැනුම ලැබෙනවා මේ සංසාරික ගමන නිසා. බොහෝ අයට බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා ආපු අයට ඒ දැනුම ස්වභාවයෙන්ම ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දැනුම මත පිහිටලා චිත්ත භාවනාව සිද්ධ කරා. ඒ නිසා පැවිද්දේ මූලිකම සංකල්ප කීපයක් තමයි, බලාපොරොත්තු කීපයක් තමයි ගිහි ජීවිතයේ තියෙන ප්‍රශ්න වලින් මිදීම, කායික වාචසික සංවරය ඇති කර ගැනීම, මානසික ඒකාග්‍රතාවය ඇති කරගෙන අතිශය ප්‍රණීත සැපයකට පත්වීම, කෙලෙස් ධර්ම යටපත් කර ගැනීම, මරණින් මත්තේ සුගති පරායන විශේෂයෙන් බ්‍රහ්ම ලෝක පරායන උප්පත්තියක් ලැබීම, මේ තමයි සංසාරයේ කල්පෙහි මුල් කාලයේ පැවිද්ද ලැබීමේ මූලික අභිලාෂ. පසුව සදාතනික විමෝක්ෂයක් බලාපොරොත්තු වෙනුත් සත්වෝ පැවිද්දටපත් වුණා. සමහර සත්වයෝ ඒ බ්‍රහ්ම ලෝකය නිත්‍යයි කියලා හිතුවා, දිව්‍ය ලෝකය නිත්‍යයි කියලා හිතුවා, මේ ආදී ලෙසට ගිහි ජීවිතය අතහැරලා පැවිද්ද ලැබුවා. ඒ නිසා ගිහි ජීවිතයේ ප්‍රශ්න වලින් මිදීමට, කය වචනේ සංවර කරගෙන සිත සංවර කරගෙන සැපේකට පත්වීමට, මරණින් මත්තේ සුගති පරායන වීමට, සදාතනික විමෝක්ෂයක් ලැබීමට මේ කියන අදහස්, මේ කියන පරමාර්ථ ඇති කරගෙන තමයි ගිහි ජීවිතය අතහැරලා පැවිද්ද ලබන්නේ. ඒ සදාතනික විමෝක්ෂය කියන එක නානා වැදහැරුම් ලෝකේ හැටියට. සමහර හිතුවා අරූපී ලෝකයේ සදාතනික විමෝක්ෂයක්, සමහර හිතුවා අසඤ්ඤ සත්වයේ සදාතනික විමෝක්ෂයක්, සමහර හිතුවා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ සදාතනික විමෝක්ෂයක්, සමහර හිතුවා කාමාවචර දිව්‍ය ලෝකයේ සදාතනික විමෝක්ෂයක්, සමහර හිතුවා ලෝකයේ තියෙන පරමාර්ථයේ පරම ආත්මයේ සමග එකතු වීම සදාතනික විමෝක්ෂයක්. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරා මතු ඉපැත්ම නතර කිරීමෙන් නිවනටපත් වීම සදාතනික විමෝක්ෂයක්. මේ ආදී ලෙසට නානා විමෝක්ෂයන් කෙරෙහි බලාපොරොත්තු අදහස් තිබුණා. බුද්ධ ශාසනයේහි පැවිද්ද සිද්ධවන්නේ මොන පරමාර්ථයෙන්ද ඉතාම වැදගත්. ඒක අපි තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ, මහණෙනි මගේ ශාසනයේ අතීතයේ කුල පුත්‍රයෙක් නියමාකාරයෙන් පැවිද්ද ලැබුවා නම් ඒ පැවිදි උනේ මේ සතරක් වූ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. වර්තමානයේ කුල පුත්‍රයෙක් මනාකොට ගිහි සම්පත් අතහැරලා පැවිදි වෙනවා නම් ඒ පැවිදි වන්නේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහාමයි. අනාගතයේ යම් කෙනෙක් නිවැරදි ලෙස පැවිදි වෙනවා නම් ඒ පැවිදි වෙන්නේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් මනාකොට අවබෝධ කර ගැනීම සඳහාමයි. ඒ නිසා බුද්ධ ශාසනයෙහි පැවිද්දේ මූලික පරමාර්ථය නිවන සාක්ෂාත් කිරීම, නිවනට පත්වීම, නිවන අධිගමනය කිරීම. ඒ නිවනට පත්වන්නට බෑ නිවන අරමුණු නොකොට. ඒ නිසා නිවන අරමුණු කිරීමත් වැදගත්. අරමුණු කිරීමයි අධිගමනයයි දෙකක්, පත්වීමයි අරමුණු කිරීමයි දෙකක්. වැදගත් වන්නේ නිවනට පත්වීමයි. ඒ පත් වෙන්නට නම් නිවන අරමුණු කළ යුතුයි. නිවන අරමුණු කරන්නට නම් කෙලෙස් තුනී විය යුතුයි. කෙලෙස් තුනී වන්නට නම් මේ තියෙන නාම රූප සත්‍ය පිළිබඳ යථා ස්වභාවය දැනගත යුතුයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය තේරුම් ගත යුතුයි. දුක්ඛ සත්‍ය තේරුම් ගන්නකොට, සමුදය තේරුම් ගන්නකොට, සමුදය තුනී වෙලා නිර්වාණය දකිනකොට, සමුදය ප්‍රහාණය වෙලා මාර්ගයේ වර්ධනය වෙනවා. ඒ වෙලාවේදී නිවනට පත් වෙනවා. ඒ නිසා නිර්වාණයට පත්වීම තමයි බුද්ධ ශාසනයේ පැවිදි වීමේ මූලික අභිලාෂය. මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේ රතවිනීත සූත්‍රයේදී සාරිපුත්‍ර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට මේක දේශනා කළානේ. ඔබගේ පැවිද්දේ ශාසන බ්‍රහ්මචර්යාවේ බලාපොරොත්තුව සීල විසුද්ධියද කියලා ඇහුවනේ. මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ කිව්වා ඒක නෙවෙයි මගේ ඒකායන බලාපොරොත්තුව. එහෙමනම් චිත්ත විසුද්ධියද සමාධියද? ඒකත් නෙවෙයි. දිට්ඨි විසුද්ධියද? නාම රූප දෙක වෙන්කොට දැන ගැනීමද? ඒකත් නෙවෙයි. කාංකා විතරණ විසුද්ධියද? මේ නාම රූපයන්ගේ පැවැත්ම අවබෝධ කරගෙන සත්වයාගේ මූලාරම්භය පිළිබඳව නැත්තම් නාම රූපයන්ගේ හට ගැනීම පිළිබඳ සැකයේ දුරවීමද? ඒකත් නෙවෙයි. නාම රූපී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මසනය කරලා නිවැරදි මාර්ගයේ වැරදි මාර්ගයේ තේරුම් ගැනීම, මග්ගා මග්ග ඥාන දර්ශනය ඇති කර ගැනීම දෙකක් නෙවෙයි. සංස්කාරයෝ ගැඹුරින්ම ත්‍රිලක්ෂණයට නම්වලා ආબોධ කර ගැනීම නම් වූ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය දෙකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ කෙලෙස් ධර්මයන් නැසමින් මාර්ග සිත ඇතිකර ගැනීමද පරමාර්ථය එකත් නෙවෙයි. එහෙනම් කවරක්ද ඔබේ පරමාර්ථය? බුද්ධ ශාසනයේ මහනදම් පුරන්නට අනුපාදි ශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම, නිවනට පත්වීම. එනිසා බුද්ධ ශාසනයේහි මහාන වීම ඒකායන ඉලක්කය අසංකතයට පත්වීම. සුමේද තාපසයන් සාරා සංකේය කල්ප ලක්ෂයකට කලින් ගිහි ගිය අතහැරියේ තේ සඳහනි. තමන්ට මව්පසින් පියපසින් ධනෙ ලැබුණා. කල්පනා කරා මේ ධනෙන් එකදු කහවණුවක් අරගෙන මව්පියවරු පරලෝකයට ගියේ නෑ. මටත් වන්නේ ටිකමයි. මම එහෙනම් ඒ අරගෙන යා යුතුයි. කර්මයක් රැස් කරගත යුතුයි කියලා සියල්ල ගබඩා විවෘත කරලා ඕන කෙනෙක්ට ගන්න පරිදි දන් දුන්නා. සිල්වතුන් හොය හොය ඉන්නේ නැතුව දන් දුන්නා. මොකද බෝසත්වරේත් මේ ක්‍රමට දෙකටම දන් දෙන්න එපයි. සිල්වතුන් හොය හොය දන් දිය යුතුයි. සමහර කාලවලදී ભેදයක් නැතුව ඕන මිනිහෙක්ට ගන්නට කියලා දන් දිය යුතුයි. ඒ විදිහට විශිෂ්ට දානයක් දීලා දානයක් දුන්නා. ගිහි කියා අතහැරලා මහාන වුණානි. මේ මහාන වෙන්නට කලින් දන් දෙන්නට කලින් කල්පනා කරපු දේ මොකද්ද? මගේ දෙමව්පියෝ දෙදෙනා මිය පරලොව ගියා. නමුත් එතුමාට අවබෝධයක් තිබුණා මතු උප්පත්තියේ පිළිබඳව. නැවත උන් කර්මාන් රූප කොහේ රිපදිලා ඉන්නේ? කර්ම විපාක පිළිබඳ ඥානයේ අවබෝධය තිබුණා. කර්මය නිසා යම් සත්වයෙක් යම් භවයක උපදිනවා නම් ඒ කර්මය තාවකාලික නිසා. කර්මය කියන එක සදාකාලික දෙයක් නෙවෙයිනේ. දානයක් දුන්නත් මුල මැද අග තියෙනවා, අවසන් වෙනවා. ප්‍රාණඝාතයක් කළත් එහෙමයි, සිල් රැක්කත් එහෙමයි. ඒ නිසා අනිත්‍ය වෙච්ච කර්මයෙන් රැස්වන ශක්තිය, එයි හැකියාව, කෘත්‍ය සාධන හැකියාව සීමා සහිත විය යුතුයි. එහෙනම් කර්මය තාවකාලික කර්මයකින් උපන්නා වූ භවය අසාමාන්ත අසීමාන්ත වෙන්නට බෑ. ඒකාන්තයෙන් තාවකාලික විය යුතුයි, මිය යා යුතුයි. නැවත තෘෂ්ණාව තියෙන නිසා එමෙතත් කර්මය ඉදිරිපත් වෙලා නැවත ප්‍රතිසන්දි අරගෙන මේ විදිහට භවචක්‍රයේ දිගින් දිකට යනවා නේද කියන අවබෝධය එතුමට තිබුණා. නාම රූප දෙක වෙන් වෙලා තිබුණේ නැහැ. දෘෂ්ටි විසුද්ධිය සම්පාදනය වෙලා තිබුණේ නැහැ. නමුත් භවචක්‍රය ගැන අවබෝධයක් තිබුණා. ඉතින් එතුමා කල්පනා කරනවා මෙරි මෙරි ඉපදි ඉපදි යන මේ ගමන මහ දුකක්. මේක හරියට අන්ධකාරයක් වගේ. හැබැයි ලෝකයේ අන්ධකාරයට විරුද්ධ ආලෝකයක් තියෙනවා. ඒ නිසා නැවත නැවත පහළ වෙන භවයට විරුද්ධ විභවයක් නිවනක් තිබිය යුතුයි. රෝගියන්ට ප්‍රතිවිරුද්ධ නිරෝධකම නිරෝගිකම කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ සංසාර රෝගියට ප්‍රතිවිරුද්ධ නිර්වාණය නැවති විමෝක්ෂයක් තිබිය යුතුයි, භවයට විභවයක් තිබිය යුතුයි. මේ නිසා මේ විභවය සොයාගත යුතුයි කියන බලාපොරොත්තුවෙන් තමයි පැවිද්දටපත් උනේ. ඒ ආත්ම භාවයේ තමයි නියත විවරණේ ලැබුණේ. නියත විවරණේ ලැබෙන ආත්ම භාවයේදී ශාස්ත්‍රුන් වහන්සේ, බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරියේ නිවනට පත්වීම සඳහා. ඒ ජීවිතේ උන්වහන්සේ කරගන්නට බැරි වුණා. අපි වෙනුවෙන් එක කරගත්තේ නැහැ ඇත්තටම. උනාසේ බුදු වෙලා කිව්වේ තමන් යටතේ යමෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි යුත්තේ ඒ අනුපාදි ශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම සඳහා, අසංකත ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා, සදාතනික නිරෝධයට පත්වීම සඳහා. නමුත් පින්වත්නි, මේ බුද්ධ ශාසනය දිහා බැලුවම අපිට පැහැදිලි වෙනවා බොහෝ ස්වාමින් වහන්සේලා බුද්ධ ශාසනය පදනම් කරගෙන සව් කෙලෙසුන් නසා අරිහත්වේ සාක්ෂාත් කරගන්නට යෙදුණා. නමුත් ඒ සාක්ෂාත් කරගත්ත රහත් වෙච්ච මාර්ගඵල ලැබුව හැම දෙනාම පැවිදි වුණේ නිවන් දකින්නම අභිලාෂයෙන් නෙවෙයි. බොහෝ දෙනා පැවිදි වුණේ එහෙමයි. නමුත් සමහර අය පැවිදි වුණා හොඳින් දානි හම්බ වෙන නිසා. සමහර අය පැවිදි වුණා මන්ත්‍රයක් ඉගෙන ගැනීම සඳහා. සමහර අය පැවිදි වුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොරාගෙන, ධර්මය අරගෙන අන්‍ය තීර්ථකයන්ට ඒක ලබා දීලා බුදුන්ට විරුද්ධව තර්ක විතර්ක කරන්නට. සුසීම ස්වාමීන් වහන්සේ එහෙමයි මහණුනේ. සුනීත නෙවෙයි සුසීම. සමහර කෙනෙක් මහණ වුණා බුදුරජාණන් වහන්සේගේ බලකිරීමට, නන්ද කුමාරයා. සමහර කෙනෙක් මහණ වුණා තේරුමක් නැතුව බුදුරජාණන් වහන්සේ කියපු නිසා, රාහුල කුමාරයා. දාන නිසා පැවිදි වුණේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ. සමහර කෙනෙක් මන්ත්‍රයක් ඉගෙන ගන්නට වංගීස මහරහත් ස්වාමීන් වහන්සේ, බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ, ඒ වගේම මොග්ගලී පුත්තිස්ස ස්වාමීන් වහන්සේ. මේ සියලු දෙනා මහණුනේ බුද්ධ ශාසනයේ මන්ත්‍රයක් ඉගෙන ගන්නට, ධර්මයේ සොරා ගන්නට මහණුනේ සුසීම කියන පුද්ගලයා. මේ විදිහට බුද්ධ ශාසනයේහි බුද්ධ ශාසනයෙහි පැවිදි වෙච්ච අය නානා අදහස් ඇතිව පැවිදි වෙලා තියෙනවා. නමුත් එහෙම බදු අය වුණත් මාර්ගඵල අධිගමනය කරලා තියෙනවා. ඒ නිසා උත්කෘෂ්ඨ න්‍යායෙන් පැවිදි යුත්තේ නිවන් දැකීමටයි. නමුත් සුදින්න ස්වාමින් වහන්සේ දින ගණනක් නිරාහාරව ඉඳලා නිවන් දකින්නම ඕනේ කියන අදහසින් පැවිදි වෙලා අවසානයේදී කාම සේවනයේ යෙදිලා පැවිද්දෙන් පිරිහුණා. පරාජිකා වුණේ නැහැ. මොකද හේතුව ආදි කර්මිකයනේ, මුලින්ම සිද්ධ වෙච්ච කෙනා. නමුත් ඒ චිත්ත සන්තාපයෙන් ගැලවෙන්නට බැරි වුණා. ධනීය ඉස්තවිරිය හොරකම සිද්ධ කරා. පරාජිකාවට හේතුව නැවතක් මුල්ම කෙනා නිසා ඇවැත්ුනේ නැහැ. නමුත් පසුව රහත් වුණා. සුදින්න ස්වාමීන් වහන්සේට කරගන්නට බැරි වුණා. ඒ වගේ තමයි සමහර කෙනෙක් නිවන් දකින්නට පැවිදි වෙලා ශාසනය අසාර්ථක වෙන්නට පුළුවන්. වැරදි මාර්ගයේ යන්නට පුළුවන්. සමහර කෙනෙක් වෙන වෙන ආධ්‍යාස වලින් පැවිදි වෙලා හරි මාර්ගයේ ඉගෙනගෙන සව් කෙලසුන් නැසා රහත් වෙන්නටත් පුළුවන්. ඒ නිසා පැවිදි වීමේ ආධ්‍යාසය අවසානයේදී තරම්ම වැදගත් වන්නේ නැහැ. ඒක වැදගත්, ඒක ඉතාම යහපත්. ඒ ආධ්‍යාසය තියෙනකොට පහසුවෙන් ගමන යන්නට පුළුවන්. නමුත් ඒක නෙවෙයි අවසාන නිර්ණායකයේ සාර්ථකත්වයේ. ඔබ කෙසේද පැවිද්ද ගත කරන්න කියන එකයි ඒකේ තියෙන ප්‍රධානම නිර්ණායකය. පැවිද්දටපත් වෙච්ච කෙනාට තියෙන මූලිකම ගුණාංග ටික තමයි, අත්‍යවශ්‍යම ගුණාංග ටික තමයි දසශීලය. ඒක ඕන පැවිද්දෙක්ට නියමිත දෙයක්. නමුත් බුද්ධ ශාසනයට ආවම සාමණේර භික්ෂුන් වහන්සේලාට දස ශික්ෂාපදය, ඒ වගේම දස දඬුවම්වත්, දස නාසන, ඒ වගේම චුද්දසවත්ත, ඒ කියන්නේ වත් 14 සහ සේකියා 75. ඒකේ දස ශික්ෂාපද වලින් පහක් දස නාසනාවලටත්, අවසාන පහ දස දණ්ඩ කර්ම වලටත් යනවා. ඒ නිසා දස දණ්ඩ කර්ම, දස නාසනා ගත්තම එතන 20යි. ඒ වගේම වත් 14ක් එනවා. වත් 14 ආම ඔක්කොම 34යි. ඒ සියල්ලට එකතු වෙන්නට ඕනේ සේකියා 75. එතකොට ගත්තම සියල් 109යි. මේ තමයි සාමණේර ස්වාමින් වහන්සේගේ ශික්ෂාපද. ශික්ෂාපද සියල්ලම 109යි. අනුගමනයේ කලිතු දේවල් 109ක් තියෙනවා. ඒකේ ගත්තම වත් 14 ගත්තම ඒක තාම දීර්ඝයි, එක එක වතක්. පොදුවේ කියනවා 14ක් කියලා. එනිසා දස ශික්ෂාපදයට අමතරව තවත් ගුණධර්ම රාශියක් පුරුදු කරන්නට ඕනේ සාමණේර ස්වාමින් වහන්සේ. ඒ වගේම තමයි සාමණේරි ස්වාමීන්, ඒ කාන්තා භික්ෂුණීන් වහන්සේත්, සාමණේරීන් වහන්සේත් ඒ වගේම පුරුදු කරන්නට ඕනේ. සික්කමානාව කියලා කියන්නේ සාමණේරි භාවයේ ඉඳලා උපසම්පදාවට යනකොට භික්ෂුණීන් වහන්සේලාට අවුරුදු 2ක් ශික්ෂාපද 6ක් අඛණ්ඩව රකින්නට ඕනේ. සාමණේරි භාවයේ තුන ශික්ෂාපද 10යි, අර කියපු අතිරේක කරුණු ටිකයි. නමුත් ඒ ශික්ෂාපද කැඩුනොත් නැවත සමාදන් වෙන්නට පුළුවන්. සික්කමානාව කියලා කියන්නේ උපසම්පදාවට පුහුණුවක් ලබන කෙනා. එතනදී ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාමමිච්ඡා බ්‍රහ්මචර්ය අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, විකාල භෝජනයෙන් වැළකීම කියන ශික්ෂාපද 6 එකදු වාරයක්වත් නොකඩා අවුරුදු 2ක් පුරණය කළොත් තමයි, පමණයි උපසම්පදාව ලබන්නට පුළුවන් වන්නේ. එනිසා සික්ක මහානාව ඉතිරි ශික්ෂාපද 4 අනුගමනය කළ යුතුයි, සියලු වතුත් අනුගමනය කළ යුතුයි. නමුත් සික්ක මහානා වෘතය, සීලය බිඳෙනවා. නැවත පටන් ගන්නට ඕනේ අවුරුදු 2ක්. බැරි වෙලා හරි අර මුල් පහේ පද, මුල් ශික්ෂාපද 6 එකක් හරි කැඩුනොත්. එනිසා ඒක විශේෂ සීලයක්, සික්ක මහානා සීලය කියන එක. සික්ක මහානාව සාමණේර, සාමණේරි තත්වයන්ට වඩා ඉහළින් තියලා තියෙන්නේ. ඊළඟට තියෙනවා භික්ෂු භික්ෂුණීන් වහන්සේලා උපසම්පදා සීලය ආරක්ෂා කරන්නට ඕනේ. 220ක් ශික්ෂාපද සහ අධිකරණ සමත 7කුත්, ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා වශයෙන් ශික්ෂාපද 304කුත්, අධිකරණ සමත 4කුත් කියන 311 අනුගමනය කළ යුතුයි. කන්දක වශයෙන් ශික්ෂාපද 1000 ගණනක් තියෙනවා. සමහර ලක්ෂ ගණනක්, කෝටි ගණනක් ලෙස ඒක දීර්ඝස්සන්නට පුළුවන්. ඒ ශික්ෂාපද සියල්ල අනුගමනය කළ යුතුයි. මේ තමයි බුද්ධ ශාසනයෙහි පැවිද්දෙක්ට තියෙනා වූ අතිරේක සීලය. හැබැයි මේ සියල්ලෙම පදනම දස ශික්ෂාපදය. දස ශික්ෂාපදය පැවිද්දෙක්ගේ තියෙන මූලික අංගයක්. ඒක මුලින්ම විස්තර වුණානේ. ඒ ශික්ෂාපද 10ට අමතරව අතිරේක ශික්ෂාපද තමයි බුද්ධ ශාසනයෙහි පැවිද්දන් අනුගමනය කළ යුතු වන්නේ. ඒ සියල්ලම නොකඩා හැමදාම ආරක්ෂා කරනවා කියල එකක් කෙරෙන්න අමාරුයි. එම රකපු ස්වාමීන් වහන්සේලා අතීතයේ ඉඳලා තියෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒ ශික්ෂාපද කැඩෙනකොට, පළුදු වෙනකොට, ඒවා කිලිටි වෙනකොට පිරිසුදු කරගැනීමේ න්‍යායන් ඉතා පැහැදිලි ලෙස දක්වා තිබෙනවා. නමුත් උපසම්පදාව සහ උපසම්පදා වෙච්ච භික්ෂුවකට සහ භික්ෂුණියකට පරාජිකා හතර දිවිහිමියෙන් ආරක්ෂා කළ යුතුයි. පරාජිකා වුණොත් නැවත උපසම්පදාව ලබන්නට බෑ. ඒ වගේම හොරෙන් සිවුරු පොරවගත්ත කෙනාට උපසම්පදාවේ ඉඳලම අන්‍ය තීර්ථකායතනයකට ගිහිල්ලා උපසම්පදා වේශයෙන්ම උපසම්පදාව අතහරින්න නැතුව උපසම්පදා වේශය නෙවෙයි අතහරින්නෙම නැතුව උපසම්පදාව අත නොහැර අන්‍ය තීර්ථකාරාමයකට ගිහිල්ලා ඒ වෘතයන් සමාදන් වෙච්ච තිත්තිය පක්කන්තක භික්ෂුවට සහ භික්ෂුණියක් දූෂණය කරපු භික්ෂුණියක් සමග කාම සේවනයේ යෙදිච්ච කෙනාට නැවත පැවිද්දවත් ලබා ගන්නට බෑ. එනිසා ඒවා දරුණු ශික්ෂාපද. ඒවා අතික්‍රමණය කළොත් සාමණේර වෙන්නටවත් බෑ. ඉතින් මේ කියන ශික්ෂාපදත් ඒ ප්‍රධාන කුඩා අනුකුඩා ශික්ෂාපද සියල්ලම ආරක්ෂා කරමින් ඒ මූලික කියපු ශික්ෂාපද හැර අනිත් ශික්ෂාපද බිඳෙනකොට නැවත ඒවා පිරිසුදු කර ගනිමින් ඒවා සමාදන් වෙමින් ඒවා අදිෂ්ඨාන කර ගනිමින් ඒ සමහර ගුණධර්ම අදිෂ්ඨාන කර ගනිමින් අපිට පැවිද්දේ ඉදිරියට යන්නට තථාගතයන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. මේ තමයි ශික්ෂාපද ස්වරූපයෙන් ගත්තම පැවිද්දේ තියෙන ස්වභාවය. එදික කලින් විස්තර කරන්නට යෙදුනා. නැවත වතාවක් දීර්ඝ වශයෙන් කතා කළොත් කිසිදු සත්ත්වයෙකුගේ ප්‍රාණියක් දස ශික්ෂාපදේ කතා කරොත් කිසිදු ප්‍රාණියෙකුගේ කිසිදු සත්ත්වයෙකුගේ ප්‍රාණයක් මොනම ක්‍රමයකින්වත් විනාශ කරන්නේ නැහැ, අනුබල දෙන්නේ නැහැ, ඉගියකින්වත් දක්වන්නේ නැහැ, කොටිම්ම ගබ්සාවකටවත් උපදෙස් ලබා දෙන්නේ නැහැ, යුද්ධයකට අනුබල ලබා දෙන්නේ නැහැ. ඒවා සිද්ධ කරොත් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. අදින්නාදානය කියලා කියන්නේ තමන් අයත් නොවන දේවල් මේ දේ වෙන කෙනෙකුට අයිති කියලා දැන දැන අර ගැනීම. අතහැරලා දාලා ගියපු දෙයක් ගත්තට වරදක් නැහැ පාංශුකූල සංඥාවෙන්. නමුත් වෙන කෙනෙක්ට අයිති බව දැන දැන වෙන දේවල් ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. බ්‍රහ්මචාරිත් අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂයන් යෙදෙන කාම සේවනයේහි ස්ත්‍රියක් සමග වේවා පුරුෂයෙක් සමග වේවා මේ කාම සේවනයෙන් තිරසංගත සතෙක් සමග වේවා අමනුෂ්‍යයෙක් සමග වේවා ඒ කාම සේවනයෙන් වැළකී සිටිය යුතුයි දිවි හිමියෙන් පැවිද්දන් විසින්. ඒක තවත් දිග්ගස්සනවා නම් රාගසිතෙන් අන්‍ය සත්වයන් ස්පර්ශ කිරීම මනුෂ්‍ය වේවා තිරිසන් වේවා අමනුෂ්‍ය වේවා ඔවුන් ස්පර්ශ කිරීම, ඒ වගේම රාගෙන් යම් යම් ක්‍රියාවන් සිද්ධ කිරීම, ඒ රාගසිතෙන් අන් අය සමග කතා කිරීම, අන් අය දෙස බැලීම, හඬ ඇසීම, ආස්වාදනය කිරීම, සාකච්ඡා කිරීම, අල්ලාප සල්ලාපයේ යෙදීම, ඒ අතීතයේ සිද්ධ කරපු දේවල් සිහි කිරීම, මේ සියල්ලංගෙම්ම පැවිද්දන් වෙන්විය යුතුයි, වෙන්වෙන්ට අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ සමහර ඒවා ශික්ෂාපද දින ස්පර්ශ කිරීම ආදිය. බැලීම් ඇසීම් ආදීෙහි සාමාන්‍ය වශයෙන් ශික්ෂාපද නැහැ. සමහර බැලීම් ඇසීම් බැරීම් වලට විතරයි ශික්ෂාපද තියෙන්නේ. ඒක විස්තර කරන්න කාලය නෙවෙයි. නමුත් ඒ වගේ දේවල් සිද්ධ නොකරන්නට අදිෂ්ඨාන කරගත යුතුයි, වැළකෙන්නට අදිෂ්ඨාන කරගත යුතුයි. එතකොට තමයි පැවිද්දේ ගුණාත්මක භාවය වැඩිවන්නේ. මූලිකම අංගයේ පැවිද්ද තියෙන බ්‍රහ්මචාරී භාවය. ඊටාම වැදගත්ම අංගයේ පැවිද්ද තියෙන. ඒ නිසා පළවෙනි පරාජිකා පනවලා තියෙන එකට පැවිද්දේ මූලය එතනයි. ඊළඟට බොරු කීම. තමන් නොකළ දෙයක්, නොදන්න දෙයක්, නොවිච්ච දෙයක්, ඒ නොවිච්ච බව නොද නොකල බව දැන දැනම අන් අය රවටන චේතනාවෙන් ප්‍රකාශ කිරීම තමයි බොරුව. ඒක සමාජයේ නිර්ණායක තියෙන්නට පුළුවන්. උදාහරණයකට අපි සත්‍ය වශයෙන්ම පිළිගන්න දෙයක් ප්‍රකාශ කරලත්, සිදුවෙච්ච දෙයක් ප්‍රකාශ කරලත්, අපි තේරුම් ගත්ත විදිහට ප්‍රකාශ කරලත් සමාජයේ ඒක වෙන විදිහකට දැකලා බොරුවක් කියන්නට පුළුවන්. ඒක පැවිද්දට ඇවතක් නෙවෙයි. බොරුව කියන එක සිද්ධවන්නේ තමන් බොරුවක් කියන බව දැන දැන ප්‍රකාශ කරොත්. සමාජයේ තමන් කියන දේ වෙනස් විදියකට හිතලා බොරු කියනවා කියලා චෝදනා කරාට පැවිද්දාට හානියක් නැහැ. මොකද පැවිද්දා අවංකවම නම් ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔහු සත්‍යවාදී. සාමාන්‍යයෙන් සමාජයේහි කියන කරුණට තමන් එකඟ නොවෙනකොට තමන්ගේ මතයේ හැටියට ඒක වැරදි නම් බොරු කියනවා කියලා කවුරුහරි ප්‍රකාශ කරනවා නම් ඒ ධර්මයේ නොදැනීමෙන් කරන ප්‍රකාශනයක්. බොරුවක් කියනවාද නැද්ද කියන එක බලන්නට පුද්ගලයාගේ හිත විමසිය යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම පැවිද්දන්ට මේක තියෙන දෙයක්. සත්‍යවාදී භාවය සහ පැවිද්දන්ට එන චෝදනාවක්. ඒ වගේම බොරුව කියන එක තව විදිහකට විස්තර වෙනවානේ. ධර්මය වැරදි ලෙස ප්‍රකාශ කිරීම. අසත්‍ය දෙයක් ධර්මයේ ලෙස ප්‍රකාශ කිරීම. මේකත් විශාලයෙන් හානිකරයි. ධර්මයේ වැරදි ලෙස ප්‍රකාශ වුණාම ලෝක සත්‍යය නොමග යනවා. අසත්‍ය දෙයක් ධර්මයේ ලෙස හිතාගෙන ප්‍රකාශ කරොත් මරණින් මත්තේ උප්පත්තියක් නැත. මේ සියල්ල අහේතුකව සිද්ධ වුණා ආදී ලෙසට ලෝකයා මුලාවට පත් වෙන අමාරුවට වැටෙනවා. නමුත් ඒ පැවිද්දායක ප්‍රකාශ කරලා තියෙන්නේ අවංකවම විශ්වාස කරමින් නම් ඒක බොරුවක් වන්නේ නැහැ. බොරුව වෙන්නේ, බොරුව කියන්නේ ලාමක සිද්ධියක්, ලාමක ක්‍රියාවක්. තමන් දැන දැන, නොවිච්ච භව දැන දැන, නොකල භව දැන දැන, නොසිදූ භව දැන දැන, ඒක වුණා ලෙස, කලා ලෙස, දැනගත්තා ලෙස ප්‍රකාශ කිරීම තමයි බොරුව වන්නේ. සංකීර්ණ සමාජයක මේක විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක්. පැවිද්දා සත්‍යවාදී. නියම පැවිද්දෝ සත්‍යවාදී. සත්‍යවාදී පැවිද්දා යම් ප්‍රකාශනයක් සිද්ධ කරාම ඒක බොරුවක්ද නැද්ද කියන එක විමසන්නට නම් ඔහුගේ සිත විමසිය යුතුයි. කරුණ විමසලා තමන් හිතන් ඉන්න විදිහට ඒ දේ වෙනස් වෙලා කියලා බොරුවක් ලෙස චෝදනා කළොත්, ප්‍රකාශ කළොත් ඒ පුද්ගලයාගේ තියෙන ධර්මයේ නොදැනුවත්කම සහ අශීලාචාරකමයි. විශේෂයෙන්ම ධර්මයේ නොදන්නකමයි. ඒ නිසා බොරුව කියන එක පැවිද්දා වැළකිය යුතු දෙයක් සහ බොරුවේ තියෙන ස්වභාවය අපි මූලිකව දැනගත යුතුයි. ඊළඟට සුරාපානය. සුරාපානය කියලා කියන්නේ තමන්ගේ සිත සහ කය මත් කරවන, වචනය අසංවර කරවන දෙයක් පානය කිරීමයි. සමහර විට නොදැනුවත්වම මත්පැන් නොවිච්ච දෙයක් පැවිද්දෙක් අතෙන් වැරදිලා පානය කරන්නට පුළුවන්. නමුත් ඒ පළවෙනි උගුර පෙවෙන කොටම ඔහුට තේරෙන්නට ඕනේ මෙය ප්‍රසන්න පානයක් නෙවෙයි, මත් කරවන පානයක්. එක්කෙනෙහි මේ නතර කළ යුතුයි. පැවිද්දාට දැන දැන මත්පැන් පානය කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. සාගත ස්වාමින් වහන්සේ 80 මහා ශ්‍රාවකෙක් රහත් වෙන්නට කලින් 이르දි ප්‍රාතිහාරය දක්වලා නාගයෙක් දමණය කළානි. නමුත් මිනිසුන් විසින් කරපු පූජා සත්කාර වලදී මත්පැන් පානය වුණා තමන් අතින්. නමුත් නැවත නැවත ආස කරලා පානය කළා. 이르දි ප්‍රාතිහාර වලින් පිරීලා මහා මග ඇදගෙන වැටිලා හිටියේ. තථාගතයන් වහන්සේ තමයි ශ්‍රාවක සංඝයා ලවා වඩම්මවල ගිහිල්ලා සිහිය එලවලා කතා සිහිය වඩම්මගෙන ගියේ ජේතවනාරාමයේ ආරණ්‍යයට. නමුත් ඒ වෙරිමර ඝාතේ අවසානයේදී තථාගතයන් වහන්සේ දෙසට කකුල් දෙක දහලා බිම නිදාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ අහනවා, මේ වෙලාවේ කොහොමද මේ සාගත නාගේ දමනය කරන්නේ? කාවවත් මුහුට දමනය කරන්නට බෑ නේද? ඉතාම දුර්වලයි නේද කියලා සුරාපානය ආදීනව ප්‍රකාශ කරා. පැවිද්දාට නොගැලපෙනම සිද්ධියක් සුරාව පානය කිරීම කියන එක. පසුව මේ සාගත ස්වාමීන් වහන්සේ වරද නිවැරදි කරගෙන, ලැජ්ජාව ඇති කරගෙන මහණදම් පුරලා රහත් වෙලා තේජෝ සමාපatti කුසල භික්ෂූන් අතරින් අපේ බුද්ධ ශාසනයේ අග්‍ර වෙච්ච 80 මහා ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒකත් විශේෂයි. වරදක් වූ පමණින් පැවිද්දට දිගට මේ වරදට චෝදනා කිරීම සත්පුරුෂ ගුණාංගයක් නෙවෙයි. උදාහරණය සාගත මහරහතන් වහන්සේ. ඊළඟ විකාල භෝජනය. විකාල භෝජනය කියලා කියන්නේ ඉර අවරට ගියාට පස්සේ ආහාර වැළඳීම. පැවිද්දෙක්ගේ මූලික අභිලාෂය සිත කය සංවර කරගෙන, මනස ස්ථාවර කරගෙන, එකඟ කරගෙන සුගති පරායන උප්පත්තියක් හෝ ස්ථාවර විමුක්තියක් සාක්ෂාත් කිරීමනේ, ගිහි ප්‍රශ්න වලින් මිදීමනේ. එහෙමනම් ඔහුට අවශ්‍ය වන්නේ කය පවත්වා ගැනීමයි. ඔහුගේ ඉලක්කය වන්නේ ආධ්‍යාත්මික සුවයයි, රස වින්දනය නෙවෙයි. ඒ නිසා කයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර අනුභව කිරීමට පැවිද්දා යොමු වෙනවා. ඒ නිසා විකාලයේදී ආහාර අනුභව කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ බුදුනාට පස්සේ මුල් කාලයේදී භික්ෂුන් වහන්සේලා විකාලයේ ආහාර අනුභව කළා. නමුත් බුදුරජාන් වහන්සේ අවස්ථා දෙකකදී දවල් ආහාර වේල සහ රාත්‍රී ආහාර වේල ප්‍රතික්ෂේප කරමින් භික්ෂුන් වහන්සේලාට ආරාධනා කර සිටියා, උදේ වරුවේ විතරක් ආහාර අනුභව කරලා මම වගේ නිරෝගී වෙන්නට කියලා. කායික නිරෝගී බවට හේතු වෙනවා සහ තමන්ගේ ආධ්‍යාත්මික ගවේෂණයට කාලය ඕනතරම් ඉතිරි වෙනවා. ඒ වගේම රාත්‍රී ආහාර සෙවීම ආදී සිද්ධ කරනකොට, මොකද පැවිද්ද වගා කරන්නේ ආහාර ගබඩා කරගන්නේ නැහැ, ඒ නිසා සිදුවිය හැකි ප්‍රශ්න රාශියකින් මිදීම ලැබෙනවා. මහා උදායි ස්වාමීන් වහන්සේක වර්ණනා කරන්නේ බුදුරන් වහන්සේ ගාවට ඇවිල්ලා විකාල භෝජනයෙන් වළකින්නට කියපු දෙයින් අපිට වෙච්ච ලාභය ප්‍රශංසා කරානි. උන්වහන්සේ කිව්වනේ මුලදී ඔබ වහන්සේ ඒක පණවනකොට මම කැමති වුණ නැහැ හිතෙන්. ඇයි මේ විකාල භෝජනය වළක්වන්නේ? විකාලේ ආහාරයේ තමයි, රාත්‍රී ආහාරයේ තමයි ප්‍රණීතම ආහාරය. ඇයි මේක භික්ෂුන් වහන්සේට වළක්වන්නේ? ඇයි මේ ගිහි පින්වතුන්ට දන් දෙන අවස්ථාව වළක්වන්නේ කියලා පසුතැවුණා. නමුත් ශාස්ත්‍රීය ගෞරවය නිසා අනුගමනය කරා. කාලයක් යනකොට ඒකේ ප්‍රයෝජන තේරෙන්නට පටන් ගත්තා. ඒ නිසා විකාල භෝජනයෙන් වැළකීමත් පැවිද්දේ තියෙන උතුම්ම ගුණාංගයක්. විකාල භෝජනය කරන පැවිද්දා පහත් පැවිද්දෙක් ලෙසයි අපේ ආචාර්යවරු හඳුන්වලා තියෙන්නේ. මල් ගඳ විලවුන් නැත්නම් නැටුම් ගැයුම් ආදී බැලීම පැවිද්දාට අදාළ වන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැති දෙයක්. මොකද නැටුම් ගැයුම් වැයුම් ඒ වගේ දේවල් සිද්ධ කිරීම බැලීම කියන එක පැවිද්දට ගැළපෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් ගිහි ජීවිතයට අදාළ වෙච්ච දෙයක්. මොකද ඒකෙන් සිද්ධ කරන්නේ ඉන්ද්‍රියන් පිනවීමක් පමණයි. පැවිද්ද ලැබුවේ මේ දේවල් වලින් වෙන් වෙලා මේවා ප්‍රශ්නකාරී නිසානේ. ඒ නිසා ඒවල්ගේ දේවල් සිද්ධ කිරීම පැවිද්දට ගැළපෙන්නේ නැහැ. ඒක අනුලෝම නැහැ. සහ ගඳ විලවුන් වලින් ආභරණ වලින් ශරීරයේ සුවඳවත් කිරීම, අලංකාර කර ගැනීම පැවිද්දට ගැළපෙන්නේ නැහැ. ඒකත් පැවිද්දට නුසුදුසුයි. මොකද එවන් වූ ප්‍රශ්න වලින් තමයි, ඒවා ප්‍රශ්නකාරී නිසා, ඒවා බාධක නිසා, කරදරකාරී දේවල් නිසා තමයි ගිහි ජීවිතය අතහැරලා පැවිද්දට කෙනෙක් පැමිණෙන්නේ. ඒ නිසා මේ මල් ගඳ විලවුන් දැරීම කියන එක ගැළපෙන දෙයක් නෙවෙයි. නමුත් ලෙඩක් දුකක් සඳහා සමහර වෙලාවලට සමහර ආලේපන වර්ග පාවිච්චි කිරීම බුදුරජාන් වහන්සේ අනුදැනව දාරලා තියෙනවා. ඒ විශේෂ අවස්ථාවන් සඳහා පමණයි. ඊළඟට අතිශය සුඛෝපභෝගී උච්චාසයන මහාසයනයන් ආසන්දි පල්ලංක ආදී ලෙස දක්වන ඒ නානා ප්‍රකාර වෙච්ච උච්චාසයන මහාසයනයන් පරිභෝග කිරීම භික්ෂුවට කැප නැහැ. මොකද ඒකත් අදි සුපෝක භෝගී ජීවිතයක ලක්ෂණ නිසා. නමුත් ගිහියන් පනවා දෙනකොට සමහර ඒ ආසනවල පරිභෝග කරන්නට පුළුවන්. බොහෝ ආසන ධර්මාසනය සඳහා පරිභෝග කරන්නට පුළුවන්. මොකද ඒ ධර්ම ගෞරවය නිසා. මේ මහාසයන ආදිය, උච්චාසයන ආදිය ධර්ම ගෞරවයට ධර්මාසනයේ පරිභෝග කිරීම කැපයි භික්ෂුවට. ධන්විදී මුළුමැණි මිලමුදල් පරිහරණය කියන එක කිසිසේත්ම භික්ෂුවට ගැළපෙන්නේ නැහැ. මොකද හේතුව මිලමුදල් පරිහරණය කිරීම කැප නම් බුදුරජාණන් දේශනා කරනවා පංචකාමයේ භික්ෂුවට කැපවිය යුතුයි. ඒ නිසා මේ ශික්ෂාපද 10 පැවිද්දන් විසින් දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට අදිෂ්ඨාන කරගත යුතුයි. මේ තමයි පැවිද්දේ තියෙන මූලිකම ලක්ෂණ. ඊට අමතරව පැවිද්දාට තියෙන අනිත් ගුණාංග මොනවද? අල්පේචතාවය, සන්තුෂ්ඨිතාවය, පවිවේකතාවය, අසංසග්ග භාවය, විරියාරම්භතාවය. පැවිද්දේ තියෙන විශේෂ ගුණ පහක්. අල්පේචතාවය, වැරදි බලාපොරොත්තු නැති බව, වැරදි ආශාවන් නැති බව, අප්ප ඉච්ච ඉච්ඡාවන් නැති බව, වැරදි ඉච්ඡාවන් නැති බව. එතන අප්ප කියන අර්ථයෙන් අදහස් කරන්නේ නැති බව, අල්ප කියන එක නෙවෙයි. වැරදි ඉච්ඡාවන් නැහැ. සන්තුට්ටි කියන්නේ ලද දෙයින් සතුට වීම. මේ දෙක එකටමයි යන්නේ. මොනවද වැරදි ඉච්ඡාවන්? අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා. අත්‍රිච්ඡතාව කියලා කියන්නේ සමහර විට අපිට යමක් ලැබෙනකොට අපිට හිතෙනවා මේ දේ නෙවෙයි ඊට වඩා අනිත් දේ හොඳ ඇති කියලා. අනිත් දේ හොඳ ඇති කියලා සිතවිලි පහළ වෙනවා. උදාහරණයකට එක භික්ෂුණීන් වහන්සේ කෙනෙක් තමන් භික්ෂුණීන් සංඝයා සමග දානෙකට වැඩම කරලා උපාසක මහත්මයෙක් විසින් 39ටම කැවුම් බෙදුවට පස්සේ සංඝ ස්ථවිරයන් වහන්සේ කල්පනා කරනවා, ඒ භික්ෂුණීන් වහන්සේ තෙරණීන් වහන්සේ මට ලැබිච්ච කැවුමට වඩා අනිත් කෙනාට ලැබිච්ච කැවුම හොඳ ඇති කියලා මාරු කරා. ඊට පස්සේ නැවත අනිත් කෙනත් එක්ක මාරු කරා. මෙහෙම මෙහෙම 30 දෙනා එක මාරු කරලා අවසානයේ තමන්ට මුලින්ම ලැබිච්ච කැවුම අනුභව කරාලු. මේ තමයි අත්‍රිච්ඡතාවයේ හැටි. තමන්ට ලැබිච්ච දෙයට වඩා වෙන දෙයක් හොඳයි, වෙන දෙයක් ප්‍රාර්ථනා කරන බව. මේක පැවිද්දෙට නොතිබිය යුතු ගුණයක්. ලද දෙයින් සතුට විය යුතුයි, ලැබිච්ච දෙයින් සතුට වෙන්නට උත්සාහ විය යුතුයි. මොකද මේ දේවල් බොහෝ විට ලැබෙන්නේ දායකයන් තුලින්. දායකයන් නැති බැරිව තමයි හම්බ කරලා අපිට දෙන්නේ. අවශ්‍යතාවයේ කැපසරුක් පරිදි කියලා එක ලබා ගන්න එක වෙනම දෙයක්. නමුත් ලැබෙන දෙයින් සතුට වෙන්නට පුරුදු විය යුතුයි. නැවත නැවත ඉල්ලීම නිසිද්ධ නොකළ යුතුයි. මහිච්ඡතාවය ලැබුණට මදි, තව තව ඕනේ. අත්‍රිච්ඡතාවය කියලා හි කිව්වේ ලැබිච්ච දෙයට වඩා වෙන දෙයක් හොඳයි කියලා නැවත හිතමින් වෙන දෙයක් ප්‍රාර්ථනා කිරීම. මහිච්ඡතාවය කොච්චර ලැබුණත් මදි, කොච්චර ලැබුණත් තව තව අවශ්‍ය වීම තමයි මහිච්ඡතාවය කියලා කියන්නේ. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වස්තු මාසයේම වාසය කරනකොට මව කල්පනා කරා මගේ පුත්‍රයාට දාන අනුග්‍රහයක් කරන්නට උනේ. වස්තු මාසයේම පුත්‍රයා කැමති නිසා කැවුම් වලින් සංග්‍රහ කරනවා කියලා හිතුවා. හැබැයි මව කල්පනා කරා පමණ දන්නවනම් විතරයි කැවුම් දෙන්නේ. පළවෙනි දවසේම කැවුම් ගෙඩියක් දුන්නා. ස්වාමීන් වහන්සේ කරාම වැළඳුවා. දෙවෙනි කැවුමක් දුන්නා, ඒකත් වැළඳුවා. තුන්වෙනි කැවුමක් දුන්නා, මේකත් ගත්ත වැළඳුවා. මව කල්පනා කරා මගේ පුත්‍රයා ලබා ගැනීමේ සීමාව දන්නේ නැහැ. මාස 3ම කැවුම් එක දවසේ වැළඳුවා කියලා දීම නතර කරා. මේ තමයි මහිච්ඡ ස්වභාවය. නැවත නැවත මදි, කොච්චර දුන්නත් මදි කියන ස්වභාවය. පාපිච්චතාවය කියලා කියන ඉතාම පහත් ගුණයක්. නැති ගුණ දක්වමින් මිනිසුන්ගෙන් ලාභ සත්කාර ලබා ගැනීම. සීලවන්ත නොවී සීලවන්තයෙක් ලෙස පෙනී සිටිනවා. ධානලාභී නොවී ධානලාභියෙක් ලෙස පෙනී සිටිනවා. මාර්ගඵලලාභී නොවී මාර්ගඵලලාභියෙක් ලෙස පෙනී සිටලා ලාභ සත්කාර ලැබි ලබා ගන්නවා. මේක තමයි පාපිච්චතාව. මේ අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්චතා කියන නුගුණ තුනෙන් බැහැර වෙච්ච කෙනා නියම පැවිද්දෙක්. ඔහුට කියනවා අපිච්චෝ කියලා. ඒ අල්පේච්ච භික්ෂුව සන්තුෂ්ටයි, ලැබිච්ච දෙයින් ලද දෙයින් සතුට වෙනවා. ඊළඟට පවිවේකෝ. පවිවේක කියලා කියන්නේ නිතරම විවේකයට බරයි. භික්ෂුන් වහන්සේලා සමග එකතු වෙලා කතා බහ කර කර කාලය ගත කරනවට වඩා එකලාම තමන්ගේ කටයුතු සිද්ධ කිරීමට නැඹුරු. ඒකෙන් කියන්නේ සංඝයා රැස් වෙන්න එපා කියන එක නෙවෙයි. සංඝයා සමගිව රැස් විය යුතුයි. සංඝයා සමගිව කතා කළ යුතුයි, තීරණ ගත යුතුයි, රැස් සමගිව පිට වෙ아야 යුතුයි. ඒක බුදුරජාණන් වහන්සේ වදාළපු අපරිහානීය ධර්මයක්. කල්යාණ මිත්‍රයෝ ධර්ම සාකච්ඡා කළ යුතුයි. වැඩිහිටි භික්ෂූන් ධර්ම අවවාද ලබා දිය යුතුයි. බාල භික්ෂූන් ශ්‍රවණය කළ යුතුයි. ඒ වගේම ධර්මදර භික්ෂුව වැඩිහිටි බාල භේදයකින් තොරව ධර්මයේ දේශනා කළ යුතුයි. සියලු දෙනාම ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. විනයදර භික්ෂුවත් එහෙමයි. නමුත් නිතරම ඝනසංගනිකාරාමයට යුක්ත නම් ඒක පැවිද්දට ගැලපෙන්නේ නැහැ. පැවිද්දේ තියෙන ලස්සනම ආභරණයක් තමයි තනියම වාසය කළ හැකි බව. ඒක පැවිද්දේ තියෙන විශේෂ ගුණයක්. සමහර බෞද්ධ ස්වාමින් වහන්සේලාට, ඒ වගේම ධර්මදර ස්වාමින් වහන්සේලාට, බොහෝ ශිෂ්‍යෝ ඉන්න ස්වාමින් වහන්සේලාට දිනපතා විවේකීව ගත කරන්න අමාරු වෙනවා. නමුත් හිත තියෙන්නට ඕනේ විවේකයට කැමති වෙච්ච. ලැබෙන හැම අවස්ථාවකදී මේ විවේකයෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. තථාගතයන් වහන්සේ රාජරාජ මහා මාත්‍යාදීන් දෙවිවරුන් පිරිවරාගෙන සිටියත් නිතරම සිත විවේකයට බරයි, නිර්වාණයට බරයි. විවේක වර්ග තුනයිනේ. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. කාය විවේකය කියන්නේ එකලාම වාසය කිරීම. චිත්ත විවේකය කියලා කියන්නේ කෙලෙස් වලින් සිත බැහැර කරගෙන කෙලෙස් රහිත සිතකින් වාසය කිරීම. ඒ තමයි ධ්‍යාන වලට පත් වීම, අෂ්ට සමාපatti. උපදි විවේකය යනු සියලු සංස්කාරයන්ගෙන් තොර වූ නිර්වාණ ධාතුවයි. මෙන්න මේ විවේක තුන නැවත නැවත සේවනය කිරීමට පැවිද්දා උත්සාහවත් විය යුතුයි. එවිට තමයි අර්ථවත් පැවිද්දක් බවට පත්වන්නේ. ඊළඟට අසංසග්ගෝ. අසංසර්ග කියලා කියන්නේ කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා සමග කැමති රාගසිතෙන් ඇසුරු කිරීම. ඒ කියන්නේ සමහර කෙනෙක් සමහර කටහඬවල් අහන්නට කැමති. ඒ කියන්නේ ලස්සනට ගාතාවක් කියනකොට ඒ හඬ අහන්න කැමති වීම නෙවෙයි. මේ රාග සිතෙන් කැමතිවීම. එකට කියන සවන සංසර්ගය. සමහර කෙනෙක් දකින්නට කැමති දස්සන සංසර්ගය. සමුල්ලපන සංසර්ගය කතා බහ කරන්නට කැමති. සම්භෝග සංසර්ගය ඔවුන් සමග කටයුතු කරන්නට කැමති නිතර නිතර. දස්සන සංසර්ගය, සවන සංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝග සංසර්ගය කියන ආදී වූ සංසර්ගයන්ගෙන් වෙන්වීම තමයි පැවිද්දෙක් විසින් කළ යුතු වන්නේ. සංසර්ගයෙන් බැහැර වෙච්ච තරමට පැවිද්ද යහපත්, පැවිද්ද අර්ථවත්. ඊළඟට විරියාරම්භතාවය. මෙවන් වූ අල්පේච්ඡ වෙච්ච, ලද දෙයින් සතුටු වෙච්ච, වැරදි ඉච්ඡාවන්ගෙන් තොර වෙච්ච, එකලාව වාසය කරන්නට කැමති, සිත කෙලෙස් වලින් මුදව ගන්නට කැමති, නිවනට බර වූ සිත් ඇති පංචවිධ සංසර්ගයෙන් වැළකුණු භික්ෂුවට ඇතිවෙනවා කවරක්ද ඔහු විසින් කළ යුතු වන්නේ? ඔහුට කරන්නට වෙන කිසිවක් ඉතිරිව නැහැ. තමන්ගේ සීල, සමාධි, ප්‍රඥා ගුණයන් දියුණු කරන්නට, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය ලබන්නට වීරිය වැඩිමයි ඔහු විසින්. ඒකට කියනවා විරියාරම්භය කියලා. ආරම්භ වීරිය, පරක්කම වීරිය, නික්කම වීරිය ආදී වූ වීරිය ධාතු වලින් නැවත නැවත උත්සාහවත් වීම භික්ෂු විතින් කළ යුතුයි. මියන තාක්කල්, පැවිදි වූ දවසේ පටන් මියන තාක්කල්, අරිහත්වයට පත්වෙන තාක්කල් වීරිය අත නොහැර සීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගත යුතුයි. මේකට කියනවා විරියාරම්භය කියලා. එයින් පස්සේ විරියාරම්භය නිසා මොකද ලැබෙන්නේ? සීලය දියුණු වෙනවා, සමාධිය දියුණු වෙනවා, ප්‍රඥාව දියුණු වෙනවා, විමුක්තිය දියුණු වෙනවා. ඒ කියන්නේ ඵලචිත්තය සහ ඵලචිත්තය විමුක්ති ඥාන දර්ශනයේ ප්‍රත්‍යවේක්ෂා ඥානය. මේ කරුණු 10 භික්ෂුවකගේ ජීවිතයේ තියෙන ආභරණ 10ක්. මේ ආභරණ ගැන මයි භික්ෂුව කල්පනා කළ යුත්තේ. මොනවද? අල්පේච්ඡ භාවය, වැරදි ඉච්ඡාවන්ගෙන් තොරවීම, සන්තුෂ්ටි භාවය, ලද දෙයින් සතුට වීම, පවිවේක භාවය, විවේකයට බරවීම, අසංසග්ග භාවය, අන් අය සමග නොගැටි නොබැදී වාසය කිරීම, නොබැදී වාසය කිරීම, විරියාරම්භ භාවය, ආධ්‍යාත්මික ගුණයට නිතරම සිත බර කරමින් ආරම්භ කරව වීරියෙන් යුක්ත වීම, සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය. මේ පැවිද්දේ ගුණාංග 10 ඇති කර ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, පිරිස රැස් වූ විටකදී මම කරුණු 2ක් අනුදැන වදාරනවා. සන්නිපතිතානං වෝ භික්කවේ ද්වයංකරණීයං ධම්මීවා කථා අරියෝවා තුන්හි භවෝ. මහණෙනි, රැස්ුණා වූ නුඹලා විසින් කරුණු 2ක් කළ යුතුයි. ධම්මීවා කථා, දස කතාවෙන් කාලය ගත කරන්න. මොකද්ද දස කතාව? අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. අර කියපු ආභරණ 10 පිළිබඳව නැවත නැවත කතා කරන්න. කතා කරන්නට කරන්නට උත්සාහය ඇති වෙලා ඒවා අපේ ජීවිතේ ලං කරගන්නට පෙළඹෙනවා. එහෙම නැත්නම් ආර්ය තෘෂ්ණීම් භාවයට, සමත විදර්ශනා ගුණ දියුණු කරන්නට ආර්ය තුන්හි භාවයේ විස්තර කරපු ක්‍රම තියෙනවා. එකක තමයි ද්විතිය අධ්‍යානය ආර්ය තෘෂ්ණීම් භාවය. එකක් තමයි චතුර්ථ අධ්‍යානය. ඒ තෘෂ්ණීම් භාවයට අපි සමත විදර්ශනා භාවනා ඇතුළත් කරගත්තත් වරදක් නැහැ. ඒ නිසා සිත එකඟ කරගෙන භාවනා කළ යුතුයි. එහෙම නැත්නම් දසකතාවෙන් යුක්ත විය යුතුයි. මේ තමයි පැවිද්දේ තියෙන ලක්ෂණ පින්වතුනි. ඒ වගේම පැවිද්දේකට තියෙන ඊළඟ ගුණාංගයක් තමයි, විශේෂම ගුණාංගයක් තමයි ඉවසීම. පැවිද්දා ඉවසිය යුතුයි. සීත උෂ්ණ ඉවසිය යුතුයි. ලෙඩ දුක් ඉවසිය යුතුයි. කුසගින්න පිපාස ඉවසිය යුතුයි. ලැබෙන දේවල් අපහසුතා ඉවසිය යුතුයි. විශේෂයෙන්ම නින්දා අපහාස ඉවසිය යුතුයි. පැවිද්දේ තියෙන විශේෂ ගුණයක්. ඒකනේ කිව්වේ කන්ති බලං බලානීකං තන තමහම් බ්‍රූමි බ්‍රාහ්මණං. කන්තිය ශාන්තිය බලය කොට ඇති, ශාන්තිය සේනාව, තමන්ගේ යුද සේනාව කොට ඇති, වෙන අය විසින් මර්ධනය නොකළ කළ නොහැකි ඉන්ද්‍ර කීලයක්සේ නොසෙල් වෙන ඉවසා දරාගන්න පුද්ගලයට තමයි බුදුරජාණන් වහන්සේ සැබෑ බ්‍රාහ්මණයා, රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ නිසා පැවිද්දෙට තියෙන්නට ඕනේ විශේෂම ගුණාංගයක් ඉවසීම. ඒ වගේම පැවිද්දෙට තියෙන්න ඕනේ විශේෂම ගුණාංගයක් නොඉවසීම. මොනවද නොඉවසන්නට ඕනේ? හිතේ ඇතිවන කෙලෙස්, උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නාදිවාසේති පදහ පජහතේ විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. අදිවාසේති කියන්නේ ඉවසනවා, නාදිවාසේති කියන්නේ ඉවසන්නේ නැහැ. රාග දෝෂ මෝහයන් සැකයන් හිතේ ඇති වෙනකොට නොයවසා වහාම එයට පිළියම් කළගත යුතුයි. එයට සිතේ වර්ධනය වීමට ඉඩ නොදිය යුතුයි. මේ තමයි නොයවසීමේ ගුණය. අනිවාර්යෙන් පැවිද්ද තුළ තිබිය යුතුයි. කෙලෙස් ධර්ම ඉවසුවොත්, ඒ වගේම අන් අයගේ නොමනා ක්‍රියා ඉවසුවොත්, ඒ තුළින් ලොකු හානි සිද්ධ වෙලා ප්‍රශ්න වෙන්නට පුළුවන්. පැවිද්ද පවා නැති වෙන්නට පුළුවන්. තමන් දුස්සීලයේ බවට පත් වෙන්නට පුළුවන්. තමන්ගේ පෞරුෂය බිඳ වැටෙන්නට පුළුවන්. ඒකට කියන නොයවසීම කියලා. කෙලෙස් ධර්ම නොයවසිය යුතුයි. ඒ වගේම අන්‍ය පුද්ගලයන්ගේ, තමන් හා ඇසුරු කරන අන් අයගේ නොමනා ක්‍රියාකලාප නොයවසිය යුතුයි. භික්ෂුවකගේ වේවා, ගිහියෙකුගේ වේවා. ඒකෙන් අදහස් කරන්නේ සමාජයේ මිනිස්සු වැරදි කරනකොට ඒව ඉවසන් නැතුව පෙළපාලි යන්නටවත් පිකටින් කරන්නටවත් කියන එක නෙවෙයි. තමන් හා සම්බන්ධව කටයුතු කරනකොට අනවශ්‍ය කතාවකට සිද්ධ වෙනවා නම්, අනවශ්‍ය සංවාදයකට එනවා නම්, ඒ වගේම වෙනත් ක්‍රමයකට ගත්තොත් තමන්ගේ භ්‍රමචරයට හානි වෙන සිදුවීමක් වෙනවා නම්, ඒ සියල්ල පැවිද්දා විසින් නොයවසිය යුතුයි. ඒවා වහාම නතර කළ යුතුයි. ඒ සඳහා දොර වැසිය යුතුයි. ඒ වගේ තමයි තමන්ගේ සිත ඇතුළෙන් හටගන්න කෙලෙස් වලට දොර වැසිය යුතුයි. එහා පැත්තෙන් තියෙන්නේ ඉවසිය යුතුයි. මොනවද ඉවසන්නට තියෙන්නේ? පැවිද්දේ තියෙන දුෂ්කරතා ඉවසිය යුතුයි. සමාජයෙන් තමන්ට එන ඇනුම් බැනුම් ගැරහුම් ඉවසිය යුතුයි. තමන්ගේ අඩුපාඩුවක් නිසා වේවා, තමන්ව වැරදි ලෙස තේරුම් ගැනීම නිසා වේවා, තමන් කෙරේ ඊර්ෂ්‍යාවාදී නිසා වේවා, ඒ වගේම වෛරයක් නිසා වේවා, මොනම හෝ හේතුවක් නිසා පැමිණෙන්නා වූ සමාජ පීඩාව ඉවසිය යුතුයි. ඒ වගේම ජීවිතයට පැමිණෙන සීත උෂ්ණාදී කරදර, මැසි මදුරු ආදී කරදර, මේවා හැකි පමණ ඉවසා දරාගත යුතුයි. ඒකෙන් කියන්නේ ඒවාට පිළියම් කරගත හැකි අවස්ථාවල පිළියම් නොකර ඉන්න එක නෙවෙයි. ඒ කියන්නේ මැසි මදුරු අධික අවස්ථාවලදී ඒවාට පිළියම් කරගන්නට පුළුවන් නම්, ආවරණය කරගන්නට පුළුවන් නම්, සමාධිය පහසුවෙන් වර්ධනය කරගන්න පුළුවන් නිසා ඒවට කටයුතු කරගත යුතුයි. නමුත් නොකිපිච්ච මන නොකිපිනු මනසකින්, කලබල නොවිච්ච මනසකින්, නොපැහැදුණු, ඒ කියන්නේ අප්‍රසාදිර ලක් නොවිච්ච මනසකින්. නමුත් ඇනුම් බැනුම් ගැරහුම් චෝදනා ගර්ජනා ඉවසිය යුතුයි. චෝදනාවක් කරනකොට ඒකට පිළිතුරක් විවරණයක් අවශ්‍ය නම් විවරණයක් ලබා දෙන එක වෙනම සිද්ධියක්. නමුත් ප්‍රතිචෝදනා කිරීම පැවිද්දා විසින් කිසිසේත්ම නොකළ යුතුයි. පැවිද්දෙකු විසින් මොනම හේතුවක් නිසාවත් අන් අයට අපහාස නොකළ යුතුයි. අන් අයට ගර්හා නොකළ යුතුයි. මොනම කරුණක් නිසාවත් ඒ අපහාසය සිද්ධ නොකළ යුතුයි. යම් කිසි වැරදක් පෙන්වා දෙනවා නම් ඒක කරදී යුත්තේ කරුණාව පෙරදරි කරගෙනමයි. ඒක තමයි පැවිදි ගුණය කියලා කියන්නේ. ගහනකොට ගහනවා නම්, බනිනකොට බනිනවා නම්, චෝදනා කරනකොට ප්‍රතිචෝදනා කරනවා නම්, ඒක පැවිද්දේ නියම ගුණයක් නෙවෙයි. පැවිද්දාට හැමතිස්සෙම සීමා මායිම් තියෙනවා පිංගතුනි. පැවිද්දා තමන්ගේ සීමාව දැනගත යුතුයි. එක සීමාවක් තමයි තමන්ගේ වපසරිය. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී ලෝකයේ දිහා බලනකොට දුටුවා බොහෝ රටවල රජවරු අධාර්මික පාලනයක් සිද්ධ කරනවා. තථාගතයන් වහන්සේ බලයට තියෙන කෑදරකම මිනිසුන්ගේ අධාර්මිකකම ගැන සිතලා සංවේගයට පත් වුණා. අහෝ ලෝක සත්වයා, වැරදි මාර්ගයේ නේද යන්නේ කියලා. ඒ වෙලාවේදී මාර දිව්‍ය පුත්‍රයා වහාම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා කිව්වා, ආරාධනා කර සිටියා, ස්වාමීනි, ඔබ වහන්සේ සර්වඥයි, ඔබ වහන්සේ ඥානුත්තරයි, ඔබ වහන්සේ දන්නවා හරි වැරද්ද මොකද්ද කියලා. නමුත් ඔබ වහන්සේට මිල මුදල් කැප නැහැ. ඒ නිසා ස්වාමීනි, මිල මුදල් වලින් කළ යුතු කෘත්‍යයන්, හමුදාවෙන් කළ යුතු කෘත්‍යයන්, ඒ සියල්ල මට බාරයි. මම ඒව සිද්ධ කරන්නම්. ඔබ වහන්සේ රාජ්‍ය අනුශාසකත්වය විතරක් දෙන්න, රජයට අනුශාසනා කරන්න, මම පාලනය සිද්ධ කරන්නම්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැඩි ලෙස ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව ඒ පැවිද්දාගේ කෘත්‍ය නෙවෙයි. රාජ්‍ය බුදුරජාණන් වහන්සේට අනුශාසනා කරනවා නම් ඒ තරම් අනුශාසනා කරන්න තව జగතෙක් නැහැ. ඒක මනාකොට සිද්ධ කරන්නට තිබුණා. නමුත් උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරා. සමහර අන්‍ය බෞද්ධ නිකායවල තියෙනවා සුද්ධෝදන රජතුමා තථාගතයන් වහන්සේට ද්‍රෝණෝදන සහ සුද්ධෝදන රජතුමා රජවරු තථාගතයන් වහන්සේට ආරාධනා කරනවා රාජ්‍ය අනුශාසනා කරන්නට පාලනය කරන්නට තථාගතයන් වහන්සේක ප්‍රතික්ෂේප කරනවා. ඒක තියෙන අන්‍ය පොත්වල අන්‍ය බෞද්ධ නිකායවල පොත්වල තේරවාදයේ තියෙන කතාව තමයි මාර දිව්‍ය පුත්‍රයාගේ ආරාධනාව රාජ්‍ය අනුශාසනාව කරන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව රාජ්‍ය පාලනය භික්ෂුවට ගැළපෙන සිද්ධියක් නෙවෙයි. රාජ්‍යයට පාලනය කර යුතු ආකාරයට මෙසේ මෙසේ පාලනය කරන්න මෙසේ මෙසේ පාලනය නොකළ යුතුයි කියමින් බලකිරීම වශයෙන් අනුශාසනා කිරීම නොකළ යුතුයි භික්ෂුව. මෙසේ රාජ්‍ය කළොත් මෙසේ ආනිසංසයි, මෙසේ නොකළොත් මෙවන් විපාකයි ආදී ලෙසටයි භික්ෂුව ධර්ම දේශනා කළ යුත්තේ. ඒක තමයි අනුශාසකත්වය. ගිහියන්ට කරන අනුශාසනාවත් එහෙමයි. මේ දේ කළොත් මේ විපාක. ඒ නිසා මේ දේ කිරීම යහපත්, මේ දේ කිරීම අයහපත් ආදී ලෙසටයි අනුශාසනාව සිද්ධ කරන්නේ. විශේෂයෙන් රාජ්‍යට අනුශාසනා කරනකොට රජයට මේ දේ කරන්න, මේ දේ නොකරන්න කියන අනුශාසනාව භික්ෂුවට කැප නැහැ, ගැළපෙන්නේ නැහැ. ඒක තථාගතයන් වහන්සේ මාරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. මම මේකෙන් අදහස් කළේ පැවිද්දේ සීමාවක් තියෙනවා. පැවිද්දට හැමදේම කරන්නට පුළුවන් නෙවෙයි. ඒ නිසානේ ගිහි ගේ අතහැරලා පැවිදි වුණේ. ඒ නිසානේ පැවිද්දම කැමැත්තෙන් මේ තැනට ආවේ. ඒ නිසා පැවිද්දට කළ හැකි දේවල් සීමාවක් තියෙනවා. බණිනකොට බණින එක නෙවෙයි පැවිද්දගිය යුතුකම. බණිනකොට ඉවසන එකයි. ගහනකොට ගහන එක නෙවෙයි පැවිද්දගිය යුතුකම, ඒ ඉවසන එකයි. ජීවිත අන්තරායක් එනකොට යම් විදිහකින් ඒ අවස්ථාවේදී තව ප්‍රතිප්‍රහාරයක් ගහලා ගැලවෙන එක, ඒක නෙවෙයි ගැටලුව. නමුත් එළවෙළව ගහන්නට පැවිද්දට අයිතියක් නැහැ. එළවෙළව බණින්නට අයිතියක් නැහැ. නිඳා කරන්නට අයිතියක් නැහැ. යමෙක් එසේ කරේ නම් ඔහු දුර්වල පැවිද්දෙක්, පහත් පැවිද්දෙක්, මොනම හේතුවක් නිසාවත්. සමහර වෙලාවලට ගිහියන්ට අපහාස කිරීම සිද්ධ වෙනවා පැවිද්දන් අතින්. ඒ ඉතාම නොමනා පහත් ක්‍රියාවක්. සමහර වෙලාවලට ධර්මයෙන් අනුශාසනා කළ යුතුයි කියන අදහසට යට වෙලා නොමනා භාෂාවෙන් අනුශාසනා කිරීම වශයෙන් ගිහියන්ට නිග්‍රහ කිරීම පැවිද්දා විසින් නොකළ යුතුයි. ඒ සිදු නොවිය යුතු දෙයක්. කතා ප්‍රවෘත්තියක් තියෙනවනේ. තාපසවරු 500ක් රාජධානියකට වැඩම කරා. රජුරුව ඇවිල්ලා තාපසයන් වන්දනා කරලා කතා බහ කරා. තාපසතුමා පංච සීලය පිළිබඳ ධර්ම දේශනාවක් සිද්ධ කරා. අනුශාසනා කරන්න ගියේ නෑ. මෙසේ කරන්න, මෙසේ නොකරන්න කියලා අවවාද කරන්න ගියේ නෑ. රාජ්‍ය පාලනයට විශේෂයෙන් පංච සීලය අනුගමනය කිරීමේ, නොකිරීමේ ආදීනව ආනිසංස ප්‍රකාශ කරේ. ඒ ප්‍රකාශ කරනකොට මේ රජ්ජුරුව පංචශීලය අනුගමනය කරන්න නැති කෙනෙක්. පංචශීලය අනුගමනය කරන්න නැති කෙනෙක්. ඒ නිසා රජ්ජුරුව හිතුවා මේක මට කරපු නිග්‍රහයක් කියලා. ඒ වෙලාවෙදි කරේ ධර්මයක් දේශනා කරේ. නමුත් අපි කියන පරහට ගත්තා. පසු දවසේ දානට ආරාධනා කරා. තාපස නායකතුමා තාපස පිරිසට කිව්වා රජගෙදර කියන එකේ ඕන දෙයක් වෙන්නට පුළුවන්. ඒ නිසා පරිස්සමින් අපි ඉන්නට ඕනේ. සිහි කල්පනාවෙන් ඉන්න. අවසානයේදී මේ රජුරෝ සියල්ල සූදානම් කරලා ඒ තාපසවරු අමු අමුවේ බල්ලන් ලවා කවලා ඝාතනය කෙරුවා. ඒ නිසා ධර්ම දේශනා කරනකොට තියෙනවා න්‍යායක්, අරණ විහාරී න්‍යාය කියලා. ඒක පැවිද්දන්ට අත්‍යවශ්‍යම කරුණක්. පුද්ගලයා ගටන් නැතුව ධර්මයේ දේශනා කරන්න. අහවල් කෙනා මේ දේවල් කරනවා. ඔබගේ මේ අඩුපාඩු තියෙනවා. ඔය පිරිස හරිම අඥානයි. ඔය පිරිස හරිම බොළඳයි. මේ ආදී ලෙසට ධර්ම දේශනා කිරීම අරණ විහාරී භික්ෂුවගේ යුතුකම නෙවෙයි. අරණ විහාරී භික්ෂුවගේ ලක්ෂණය තමයි මේ දේවල් කරොත් මෙසේ වෙනවා, මේ දේවල් නොකොලොත් මෙසේ වෙනවා ආදී ලෙසට අනුශාසනා කිරීම. ධර්මයේ තියෙනවා සම්පහන්සේති සමුත්තේජේති ආදී ලෙස වචන උනන්දු කරවනවා. මේ දේ කිරීම හොඳයි, මේ දේ කිරීමෙන් තව තවත් කුසල් රැස් වෙනවා ආදී ලෙසට. ඒ වගේම තමන්ට බොහොම විශ්වාසවන්ත නම් උනන්දු කරවීම යහපත්. මේ දේවල් කරන්න, මේ දේවල් නොකරන්න කියලා සමහර ස්වාමින් වහන්සේලා තමන්ගේ දෙමාපියන්ට ඥාතීන්ට බලෙන් ඒ දේවල් සිද්ධ කරලා තියෙනවානේ. ඒ විශ්වාසවන්ත භාවය. ඒ වගේ අවස්ථාවක ඒක සිද්ධ කරාට ගැටලුවක් වන්නේ නැහැ. නමුත් පොදුවේ අනුශාසනා කරනකොට, පොදුවේ ධර්මයේ දේශනා කරනකොට, විශේෂයෙන් රජවරුන්ට අනුශාසනා කරනකොට රජ කෙනෙක් බොහෝ දිනාට වග කිය යුතු නිසා පැවිද්දන් විසින් ඒ අනුශාසනාව සිද්ධ කළ යුතු ක්‍රමය පරිස්සමින් සිද්ධ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අවවාද දෙනවා මෙසේ කරන්න, මෙසේ නොකරන්න. ඒ මොකද තමන් ළඟට ඇවිල්ලා ඉන්න පිරිසක්, තමන්ට අවනත වෙච්ච පිරිසක්. ඒ නිසායි කිව්වේ පැවිද්දා තමන්ගේ සීමා මායිම් දැනගත යුතුයි. සිවුර කියලා කියන්නේ, පැවිද්ද කියලා කියන්නේ සියල්ල කිරීමට බලපත්‍රයක් නෙවෙයි, සියලු දේ කිරීමට ලැබිච්ච වරප්‍රසාදයක් නෙවෙයි. පැවිද්ද යනු තමන් විසින්ම තමන්ට සීමා මායිම් පනවා ගත්ත සමහර මිනිස් අයිතිවාසිකම් පවා තමන් විසින්ම අහිමි කර ගන්නට අදිෂ්ඨාන කරගත්ත අවස්ථාවක් ජීවිතයක්. ඒ නිසා පැවිද්දා හැමතිස්සෙම තමන්ගේ මට්ටම තේරුම් ගත යුතුයි. ඒ නිසා ඒ පැවිද්දාගේ තියෙන ඒ මට්ටම තේරුම් ගන්න පැවිද්දාට තිබිය යුතු ඒ මට්ටමේ ජීවත් වෙන්නට නම් ඒ සියල්ල තේරුම් අරගෙන නොසෙල්වී ජීවත් වෙන්නට තියෙන්නට ඕනේ ප්‍රධානම අංගයක් ඉවසීම. අපි අපේ සීමාව තේරුම් ගත්තත් ඉවසීම නැතිනම් බණිනකොටම අනිත් පැත්තට බණින්න හිතනවා, නිග්‍රහ කරනකොටම අනිත් පැත්තට නිග්‍රහ කරන්නට හිතනවා, චෝදනා කරනකොටම ප්‍රතිචෝදනා කරන්නට හිතනවා. ඒ නිසා සීමාව දැනගත්තත් සීමාව පනිනවා. පැවිද්දාගේ ලස්සන තියෙන්නේ ඉවසනකොටයි, පැවිද්දාගේ ලස්සන තියෙන්නේ නිහතමානී වෙනකොටයි, පැවිද්දාගේ ලස්සන තියෙන්නේ තමන්ගේ තරම තේරුම් අරගෙන පැවිදි කෘත්‍යෙහි පමණක් යෙදෙනකොටයි. ඊළඟට පැවිද්දේ තියෙන තවත් විශේෂ ගුණාංගයක් තමයි හොඳින් ධර්මයේ දරාගෙන ඒ ධර්මයේ පුහුණු කරමින් අන් අයට ධර්මයේ කියා දීමට හැකි භාවය. ඒකත් පැවිද්දේ තියෙන විශේෂ ආභරණයක්. ධර්ම කතිකත්වය, ධර්ම දේශනාමය හැකියාවය, පටිභාණය, අන් අයට ධර්මයේ ඉගැන්වීමට සමර්ථ භාවය, ඒකත් පැවිද්දේ තියෙන විශේෂ ගුණාංගයක්. ඒක හැම පැවිද්දරම පිළිටන දෙයක් නෙවෙයි. ඉතින් ඒ සඳහාත් නමුත් ඒක සමහර පැවිද්දන්ට ඒක සිද්ධ කරන්න අමාරුයි. ඒක පැවිද්දේ තිබිය යුතු අත්‍යවශ්‍යම අංගයක් නෙවෙයි, ඒක අතිරේක අංගයක්. ධර්මය ප්‍රගුණ කිරීමට උත්සාහවත් වීම අත්‍යවශ්‍ය අංගයක්. ධර්මයේ දේශනා කිරීමට හැකියවීම, ධර්ම දේශනාවේ සමර්ථ භාවය, අන් අයට තමන්ගේ පණිවිඩය මනාකොට ඉදිරිපත් කර හැකි බව, අන් අය නිවන් මඟ යෙදවිය හැකි බව පැවිද්දේ තියෙන අතිරේක ගුණාංග. නමුත් ඉවසීම, සන්තෘෂ්ටිය ආදී දේවල් පැවිද්දේ තිබිය යුතු, හැම පැවිද්දා විසින්ම දියුණු කරගත යුතු අත්‍යවශ්‍ය ගුණාංග. මේ තමයි පැවිද්ද තුල තියෙනා වූ විශේෂ ලක්ෂණ. අපි දැනගන්නට යෙදුනා කොහොමද ලෝකේ පැවිද්ද ආරම්භ වුණේ බුදුදහමේ හැටියට. ඒ පැවිද්දට පැවිද්දේ මූලික පරමාර්ථ, ඇයි ලෝකේ සත්වයෝ මහණ වුණේ? ගිහි දුකෙන් මිදෙන්නට, සිත කය වචනේ සංවර කරන්නට, සිත එකඟ කරගන්නට, සුගතියට යන්නට, නිත්‍ය සදාතනික විමුක්තියක් සඳහා. එවන් වූ ගුණධර්ම ඇති පැවිද්දා විශේෂයෙන් දසශීලය අනුගමනය කරා, ආහාර වගා කරේ නැහැ, ලැබෙන දෙයකින් අනුභව යැපුණා, ශරීරයේ යැපීම පමණ ප්‍රමාණවත් කරගෙන ආධ්‍යාත්මයෙන් නැඹුරු වුණා. ඔහු නැවත සමාජයට පැමිණෙන කොට අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සමාජයේන මිනිස්සුන්ගේ නිතැතිම්ම ස්වභාවයෙන්ම ගෞරවය ඇති වුණා. මොකද ඒක ගරු කළ යුතු ගුණයක් නිසා, ඒ දුකින් මිදිච්ච අවස්ථාවක් නිසා. ඒ නිසා ලෝකයේ ගිහි පැවිදි බෙහෙදයක්, ගිහියා පැවිද්දාට ගරු කිරීමත් ලෝකයේ ඇති වුණා.
ඒ අතරින් තථාගතයන් වහන්සේ විශේෂිත වෙච්ච අසංගත ධාතු නිර්වහණයක් ඉපදීමේ නිරෝධයක් දේශනා කරමින් විමුක්ෂයක් දේශනා කරමින් පැවිද්දක් ඇති කරවල කියන ශාසන පැවිද්ද කියලා. ඒ ශාසන පැවිද්දට එන්නට ඕනේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ ඒකායන අභිප්‍රායෙන්. නමුත් මොන අභිප්‍රායෙන් පැමිණියත් වැදගත් වන්නේ කොහොමද පැවිද්දේ ගත කරන ජීවිතය. ඒක දසශීලයේ අනිවාර්යයි. ඒ වගේම ශාසන පැවිද්දෙහි වැඩිහිටියන්ට ගරු කිරීම, වත්පිළිවෙත් ආදිය දක්වමින් ශික්ෂාපද රාශියක් අනුගමනය කළ යුතුයි. ඊට අමතරව අල්පේච්ඡතා, සන්තුෂ්ඨිතා, පවිවේකතා, අසංසග්ගතා, විරියාරම්භතා කියන ගුණත්, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ගුණත් ඇති කරගත යුතුයි. ඒ සඳහා නිතර ඒ ගැන නිතර කතා කරමින් ඒ සඳහා බරවෙච්ච ජීවිතයක් ගත කරගත යුතුයි. ඊට අමතරව පැවිද්දා තමන්ගේ සීමාව දැනගත යුතුයි. විශේෂයෙන් පැවිද්දකු විසින් ඉවසීම ප්‍රගුණ කරගත යුතුයි. ඒ වගේම නොවිසීමේ ගුණයත්, නොඉවසිය යුතු දේවල් නොඉවසීමේ ගුණයත් ප්‍රගුණ කරගත යුතුයි. මේ තමයි පැවිද්ද කියන එක අපිට හඳුන්විය හැකි එක්තරා ක්‍රමයක්. මේ පැවිද්දේ වාසය කරන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ වගේ මතක් කරන්ට යදුනා. පැවිද්දේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි වස්ත්‍රය. පැවිදි ස්වરૂපය ඊටාම වැදගත් දෙයක්. ශාසන පැවිද්දේ, බුද්ධ ශාසන පැවිද්දේ හිස මුඩු කිරීමත් අතිරේක අංගයක් ලෙස වැදගත් වෙනවා. මෙන්න මේ කියන ගුණාංග වලින් යුක්ත පැවිද්දා, බුද්ධ ශාසනයේ ඉන්න පැවිද්දා සීලය දිනු කරලා සමාධිය ඇති කරගෙන ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හොඳින් හදාරලා ඉවසීම ආදී ගුණධර්ම ප්‍රගුණ කරගෙන තථාගත දේශනාවට අනුව නාම රූපය පිරිසිඳ ආબોධ කරගෙන නාම රූප පරිච්ඡේදය ඇති කරගෙන ඒ වගේම නාම රූපයන්ගේ පැවැත්ම තේරුම් අරගෙන ඒ සඳහා තිබිච්ච ඉස්සර නිම්මහන වාදය, අහේතුක වාදය, නාස්තික වාදය ආදී වූ දෘෂ්ටීන් යටපත් කරමින්, සැකය දෘෂ්ටිය යටපත් කරමින් ඉක්මවමින් ඒ නාම රූප ධර්මයන්ගේ ත්‍රිලක්ෂණයේ සම්මසනය කරමින් නිවැරදි මාර්ගයේ වැරදි මාර්ගයේ මනාකොට තේරුම්ගෙන ගැඹුරින් ත්‍රිලක්ෂණයේ සම්මසනය කොට තමන්ගේ සිතේ තිබෙන ඒ කෙලෙස් ධර්මයන් සිඳලා මාර්ගඵල අධිගමනය කරන්න සමර්ථ වෙනවා. ඒ තුළින් විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය ප්‍රත්‍යවේක්ෂාව ඇති කරගෙන තමන් සත්‍ය ආબોධ කරගත්ත බව තමන් තුලින්මත් ආબોධ කරගන්න සමර්ථ වෙනවා. බුද්ධ ශාසනයේ තියෙන පැවිද්දේ වැදගත් මංගයක්. සීලය අත්‍යවශ්‍යයි. සමහදී අවශ්‍යයි. පරිපූර්ණ හෝ යම් පමණකට. ෂණික සමාධි අත්‍යවශ්‍යමයි. නාම රූප දන්න විදර්ශනාව අත්‍යවශ්‍යයි. ප්‍රඥාව එය දියුණු කරලා කෙලෙස් කපන මට්ටමේ තියුණු මාර්ගඥානය අත්‍යවශ්‍යයි. ඒ තුලින් පළවෙන සාමාන්‍ය ඵලය අත්‍යවශ්‍ය දෙයක් අධිගමනය කළ යුතුයි. ඒ තුලින් තමන්ගේ මාර්ගය තමන් ඒක අධිගමනය කළ බව තමන් විසින්ම දන්න ප්‍රත්‍යවේක්ෂා නුවණ, ඒකට කියනවා ඥාන දර්ශන විසුද්ධිය. සමහර ශාසනවල ගුරුවරයා කියන්නට ඕනේ ඔබ කටයුත්ත කරලා ඉවරයි දැන්. ඔබ මුදුනට පැමිණිලා ඉවරයි. ඔබ ශාසනය අනුශාසනාව නිම කරලා ඉවරයි. බුද්ධ ශාසනය එහෙම නැහැ. බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ කියන්නට ඕනේ නැහැ ශ්‍රාවකයාට ඔබ මාර්ගඵල ලැබුවා කියලා. ඔහු දැනගන්නවා. ඔහු තමයි මුලින්ම දැනගන්නේ තමන් මාර්ගඵල අධිගමනය කරා කියන එක. තමන්ම තමන් තුළින් අවබෝධ කරගෙන ඒක ඇවිල්ලා ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේට. මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂම දෙයක් තමයි දැනගෙන මහණ වෙලා ඒ ධර්මඥානය ඇති කරගෙන කොහෙද යන්නේ කියලා දැනගෙන සිත කය වචනේ සංවර කරගෙන සිතත් සංවර කරගෙන ඒ ඉගෙනගත් ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් විදර්ශනා වශයෙන් දැකලා ඒ බාධා කරන කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් සිඳලා සාමාන්‍ය ඵලය නම් වූ ශාන්ත ඵලයට පැමිණිලා නිවන අධිගමනය කරලා ඒ සියලු දේවල් තමන් සිද්ධ කරා කියන එකත් නැවත ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ආවර්ජන කරලා සියල්ල සිදු කරලා හමාර කරන ශාසනය. මේ බුද්ධ ශාසනයේ තියෙන පැවිද්ද අන් සියලු පැවිද්දන්ට වඩා විශේෂයි, සුවිශේෂයි, ශ්‍රේෂ්ඨයි, අග්‍රයි. ඉතින් ඒ නිසා අප දැනගන්නට ඕනේ මේ බුද්ධ ශාසනයේ මහාන වූ පැවිදි වීම කියලා කියන්නේ සුළු පටු කරුණක් නෙවෙයි, ඒක එක්තරා අවස්ථා භූමියක්. ඒ අවස්ථා භූමියේ ගැඹුරට ගැඹුරට ගිහිල්ලා අවසානයේදී මහා අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා. මහා ශ්‍රාවකත්වයේ සමහරු සාක්ෂාත් කරනවා, අග්‍ර ශ්‍රාවකත්වයේ සාක්ෂාත් කරනවා. බුදු ශාසනයෙන් පරිබාහිරව පැවිදි වෙලා සමහර කෙනෙක් පසේ බුද්ධත්වයේ ලබනවා, සමහර කෙනෙක් සම්මා සම්බුද්ධත්වය ලබනවා. ඔහු විසින් බුදු ශාසනය ආරම්භ කරනවා. මේ තමයි උත්තමම පැවිදි ජීවිත කියලා කියන්නේ. ඒ එනිසා අපගේ සිතින් කයෙන් වචනයෙන් ඒ උතුම් වූ පැවිද්දට පත් වූ සත්පුරුෂයන්ට අපේ උත්තමාංග නමස්කාරයේ වේවා කියලා අපි නමස්කාර කළ යුතුයි. ඒ වගේම අපටත් සංසාරයේදී කවදා හෝ දවසක මේ බුද්ධ ශාසන ඇසුරු කරගෙන පැවිදි වෙන්නට අවස්ථාව ලැබී පැවිද්දේ නිරාමිස සැපය වින්දනය කරමින් ඒ පැවිද්දේ අවසාන ඉලක්කය වෙච්ච අසංකත ධාතු නිර්වාණය අධිගමනය කරමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්නට ලැබේවා කියන හිතත් අපි ඇති කරගන්නට ඕනේ. ඉතින් විශේෂයෙන් මේ පැවිද්ද සම්බන්ධයෙන් කරුණු කාරණා කීපයක් තමයි දේශනා කරන්නට යෙදුනේ. මේක එළි වෙනකන් දවස් ගණන් දේශනා කළ හැකි මාතෘකාවක්. විශේෂයෙන් මේ මාතෘකාවද සාකච්ඡා කරන්නට යෙදුනේ විශේෂ පැවිදි පින්කම් තුනක් සිහි කිරීම වශයෙන්. ප්‍රධාන වශයෙන් ඊයේ දවසේදී මීට වර්ෂ 32කට කලින් 1989 නොවැම්බර් 11 වෙනිදා අපගේ ගෞරවනීය නම කියන්නට අවසර වේරපිටියේ දේවානන්ද ස්වාමින් වහන්සේ තමන්ගේ ඒ වංශවත් පවුල අතහැරලා, ඒ ගිහි සම්පත් අතහැරලා, දෙමව්පියෝ අතහැරලා පැවිද්දට පත් වුණා. බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පසු උපසම්පදා වෙලා තවත් සීලය ගැඹුරින් ආරක්ෂා කරන්නට ඕනේ කියලා අපේ නාවිනි අරිය ධම්ම නායක ස්වාමින් වහන්සේ ළඟ නැවත උපසම්පදාව ලැබලා බුද්ධ ශාසනයෙහි බොහෝ භික්ෂුන් වහන්සේලාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් තමන් වහන්සේ තිතාම ඉහළ මට්ටමින් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරමින් අපටත් අවවාද උපදේශ ලබා දෙමින් ගිහිපින් වතුන තේ මාර්ගයේ යොදවමින් බොහෝ ශාසනික සේවායක් සිද්ධ කරමින් ඊයේ දවසට දින වර්ෂ 32ක් සපිරෙන්නට සිද්ධ වුණා. ඒ වගේම හෙට දවසේදී අප කල්යාණ මිත්‍ර පස්සර පදුමසිරි ස්වාමින් වහන්සේ මීට වර්ෂ 20කට කලින්, ඒ කියන්නේ 2001 නොවැම්බර් 13 වෙනිදා තමන්ගේ නිවෙස් අතහැරලා කුඩා කාලයේදීම ඒ ශාසන බ්‍රහ්මචර්යාවට පැමිණිලා ඒ ධර්ම විනය හොඳින් හදාරාගෙන ගුරු ඇසුරේ කාලය ගත කරමින් භික්ෂුන් වහන්සේලාට ධර්ම විනය උගන්වමින් බොහෝ ගී පින්වතුන් ධර්ම මාර්ගයේ යොදවමින් හෙටට වර්ෂ 20ක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම අප කල්යාණ මිත්‍ර රමුක්කන ධම්මවංශ ස්වාමින් වහන්සේ මීට වර්ෂ 16කට කලින්, ඒ කියන්නේ 2005 නොවැම්බර් 14 වෙනිදා තමන්ගේ ඒ සියලු පවුල් පසුබිම් අතහැරලා, ඒ ගිහි බන්ධන අතහැරලා, ඥාති වර්ගයා ඒ වගේම තමන් උපයාගත් ධනය රැකියාව සියල්ල අතහැරලා බුදු ශාසනය උරදෙමින් පැවිද්දට පත් වෙනවා. ඒ මාවතගම ගුණානන්ද මහෝපාද්‍යයන් වහන්සේ අභිමුඛයේ එතෙන් පටන් ඉතාම ඉහළ ලෙස ධර්ම විනය හදාරමින් බොහෝ භික්ෂුන් වහන්සේලාට ධර්ම මාර්ගයේ පෙන්වා දෙමින් ගිහි පින්වතුන් ධර්ම මාර්ගයේ යොදවමින් නානා විදියේ පුණ්‍ය කර්මවලට අනුග්‍රහ දෙමින් අනුශාසනා කරමින් අනිද්දා දවස වෙනකොට පැවිදි අවුරුදු 16ක් ගත කරන්න පුළුවන් වුණා. සපිරෙනවා. පින්වතුන්ට තේරෙනවා ඇති බුද්ධ ශාසනයේ පැවිද්ද කියලා කියන්නේ අරතරම් ගැඹුරු අවස්ථා භූමියක්, වටිනා අවස්ථා භූමියක්. මේ ස්වාමීන් වහන්සේලා තුන් නමම අවුරුදු 32 20 16 බැගින් ඒ වටිනා වූ අවස්ථා භූමියේහි වටිනා ජීවිත ගත කරමින් පැවිද්ද අර්ථවත් කරමින් අන් අයට ආදර්ශ සපයමින් සදෙව් ලෝකයාට ආදර්ශයක් වෙමින් තමන්ගේ ජීවන ගමන ගත කරන්නට සමර්ථ වුණා. ඒ ජීවිත ආවර්ජනා කරනකොට නිතැතිම් අපේ හිතේ ගෞරවය ඇති වෙනවා. මොකද සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් උසස් වූ ජීවිත තමයි උන්වහන්සේලා ගත කරන්නේ. ඉතින් ඒ නිසා අප විසින් මේ ධර්ම දේශනා කිරීම තුළින් අද දවසේදී පින්කම් සිද්ධ කිරීම තුළින් රැස්පත් කරගන්නා වූ කුසලයන්, ඒ වගේම හෙට දවසේ පුණ්‍ය කර්මවලට සහභාගී වීමෙන් රැස්පත් කරගන්නා වූ කුසලයන් සියල්ලම නම කියන්නට අවසරේ වේරපිටියේ දේවානන්ද ස්වාමින් වහන්සේටත්, ඒ වගේම පස්සර පදුමසිරි ස්වාමින් වහන්සේටත්, රමුක්කන ධම්මවංශ ස්වාමින් වහන්සේටත්, තමන් වහන්සේලා ලැබුවා වූ පැවිදි ජීවිතය ජීවිතාන්තයේ දක්වාම අවසන් හුස්ම පොද දක්වාම නිර්ප්‍රද්ධිතව පිරිසුදුව අතිපිරිසුදු ලෙස කිසිදු ආපත්‍යයකට පත් නොවී ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. සමාධි භාවනා දියුණු කර ගන්නට හැකියාව ලැබේවා. ධර්මඥානය ඇති කර ගන්නට තමන් ධර්මඥානය ඇති කරගෙන අන් අයටත් ඒ ලබා දෙන්නට හැකියාව ලැබේවා. විදර්ශනා ඥානෙන් දියුණු වෙන්නට හැකියාව ලැබේවා. ඉක්මනින්ම මේ ආත්ම භාවයේදී හැකි වේ නම් එසේ වේවා. නොඑසේ නම් ඉක්මන් ආත්ම භාවයකදීම ප්‍රාර්ථනීය බෝධි ඥානයකින් සතර මාර්ගඥානයන්ගෙන් සියලු කෙලෙසුන් නසා ප්‍රාර්ථනීය බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්නට මේ කුසල සම්භාරයෝ හේතු වේවා, වාසනා වේවා කියලා අපි සෑම දෙනාම ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන් ඒ ස්වාමින් වහන්සේලාගේ දෙමව්පියෝ සෑම දෙනාමත් තමන්ගේ වටිනා පුත්‍ර රත්නයන් නිර්ලෝභීව ශාසනයට පූජා කරලා ශාසනයේ ඥාතිත්වයේ ලබා ගන්නට යෙදුනා. ධර්මාශෝක රජතුමා පින්වතුනි 84,000ක් වෙහෙර විහාර තනා පූජා කරන්නට යෙදුනා. 84,000ක් ධර්මස්කන්ධයට පූජා කිරීම සත්කාරයක් වශයෙන්. ඒ වෙලාවේදී 96 කෝටියක ධනයක් වේදම් කරා එක පූජාවට. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වෙත පැමිණිලා ඇහුවා, ස්වාමීනි, මේ බුද්ධ ශාසනයෙහි ඉහළම දානේ දුන්නේ කවුද එක වතාවේ? ඉහළම දානේ කියන්නේ ජීවිත කාලයේ පුරාවට නෙමෙයි, එක දානයක් ගැන බැලුවම. මහරජතුමනි, ලොකුම දානේ දුන්නේ අනාථපිණ්ඩික සිටුවරයා ජේතවනාරාමේ පූජා කරනකොට කහවණු 54 කෝටියක ධනයක් වියදම් කරා. ඉඩම ගන්නට කහවණු 18 කෝටියයි, විහාරය හදන්නට 18 කෝටියයි, පූජා උත්සවයට 18 කෝටියයි. ඔබතුමා කහවණු කෝටි 96ක් පූජා කරා. ඒ නිසා මෙවන් වූ දානයක් දීපු කෙනෙක් ගෞතම බුද්ධ ශාසනයේ නැහැ. මේ තමයි අග්‍රම දානය. රජුමා සතුටට පත් වෙලා කෝ, අනේ ස්වාමීන්, එහෙනම් මම මේ බුද්ධ ශාසනයේ හිමිකාරයෙක් නේද? ඒ වෙලාවේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, රජතුමනි, ඔබ මේ ශාසනයේ ඥාතියෙක් හිමිකාරයෙක් නෙවෙයි, ඔබ තාමත් ප්‍රත්‍යදායකෙක් පමණයි. අනේ ස්වාමීන්, කොහොමද බුද්ධ ශාසනයේ හිමිකාරයෙක් වෙන්නේ? ඒ සඳහා රජතුමනි, තමන්ටම දාව ඉපදිච්ච, තමන්ගෙම ලේන් ඉපදිච්ච පුත්‍ර රත්නයක් හෝ දුහිතෘ රත්නයක් බුද්ධ ශාසනයෙහි මහාන වෙච්ච දවසට, බුද්ධ ශාසනයට පූජ කරපු දවසට ඔබට බුද්ධ ශාසනයෙහි ඥාතිත්ව හිමි වෙනවා. ඒ වෙලාවේ හිටියා වයස 20 සම්පූර්ණ වෙච්ච මහේන්ද්‍ර කුමාරයා, සංඝමිත්‍රා දියණිය දෙදෙනාව වේදිස ගිරියේ දේවි නම් වූ ඒ බිසවගේ බෞද්ධ කාන්තාවගේ බෞද්ධ බිසවගේ පුත්‍රයයි දියණියයි බෞද්ධ ආභාෂයේ තිබුණා. අශෝක රජුරවන්ට පවා බෞද්ධ ආභාෂයේ ලබන්නට මේ දේවිය ඉවහල් වුණා. එතුමිය පාටලී පුත්‍රයට ආවේ නැහැ. චාම් ජීවිතයක් ගත කළේ ඒ විදිසා නුවර. පුත්‍රයාගෙන් ඇහුවා, මහේන්ද්‍ර කුමාරයාගෙන් පැවිදි වෙන්නට කැමතිද? අනේ රජතුමනි, ඔබතුමාගේ බාල සහෝදර තිස්ස කුමාරයා මහාන වෙච්ච දවසේ පටන් අවස්ථාවක් බල බල මම හිටියේ. සංගමිතා දියණියත් කිව්වා මමත් කැමතියි. ඒ වෙලාවෙම අතින් අල්ලලා මොග්ගලී පුත්තිස්ස ස්වාමීන් වහන්සේට පූජා කරා. ස්වාමීනි, මගේ දරු දෙදෙනා ඔබ වහන්සේට භාරයි. මම බුද්ධ ශාසනයට මගේ දරුවයි දියණියයි පූජා කරනවා. මහේන්ද්‍ර කුමාරයා උපසම්පවිදි කරලා එතනම උපසම්පදා කෙරෙව්වා. සංගමිත්තාව පැවිදි කරවලා සාමණේර කලවර වහස වයස 18 නිසා සික්කමාන සම්මුතිය ලබා දුන්නා. ඒ වෙලාවේදී තමයි අශෝක රජතුමාට ශාසනයේ ඥාතිත්වය හමු වුණේ. අපේ මේ ස්වාමීන් වහන්සේලා තිදෙනාගේ දෙමව්පියෝ, ඒ වගේම අත පැමිණලා තියෙන අපේ කොස්කොඩ සමතසීල ස්වාමීන් වහන්සේගේ දෙමව්පියෝ, ඒ වගේ මේ බුද්ධ ශාසනයේ යම් භික්ෂුවක් මහණ වුණා නම් ඒ ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියෝ, ඒ ඥාතිත්වයක් බුද්ධ ශාසනයේ ලැබුවා. මේ ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන් ලැබුවේ පින්වතුනි අනාථ පින්ඩක සිටුවරයාට ලබන්න බැරි වෙච්ච ලාභයක්. අනාථ පින්ඩක සිටුවරයා අග්‍රදායකයා, නමුත් බුද්ධ ශාසනයේහි ඥාතියෙක් නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියෝ බුද්ධ ශාසනයේ ඥාතියෙක්, වෙන අයට ලබන්නට බැරි. ඒ නිසා ඒ ලැබුවා වූ ඥාතිත්වයේ පිහිටලා උපරිම ආකාරයෙන් මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ලබා ගන්න, පිහිට ආධාර ලබා ගන්නට, ඒ සඳහා ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායු සම්පත් ලැබේවා, ඒ වගේම සද්ධාදී වීරියාදී ගුණධර්ම දියුණු කරගන්න ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා. මේ කුසලානුභව බලය පින්වත් සෑම දිනාගේම මෙලව දියුණුව පිණිසම හේතු වේවා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක වෙද්නම් මේ සියල්ලම හිරදුටු අඳුරසේ දුරින්ම දුර වේවා. කරන කීන රැකී ආරක්ෂා කටයුතු වෙලෙහෙළ නාම් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. ධර්මඥානයෙන් භාවනාඥානයෙන් දිනෙන් දින පෙරපස මෝරණ සඳක් මෙන් දියුණුවන්නට හැකියාව ලැබේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සතර සතිපට්ඨානේ සතර සම්‍යප්ප්‍රධාන වීරිය සතර ඉරිදිපාදයේ පංච ඉන්ද්‍රිය පංච බලය සප්ත බොජ්ජංගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණුවට පත් වේවා. ලෞකික වශයෙන්ද ආධ්‍යාත්මික වශයෙන්ද සන්තෘප්ත වූ ජීවිත ගත කරමින් උපනුපන් ජීවිතයන් හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරන්නටත් ඒ ජීවිතයන් හිදී සම්‍යක් දෘෂ්ටිය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණක් ඥානීය කල්යාණ මිත්‍රේ ආශ්‍රය සහ ප්‍රතිරූප දේශ වාසී ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසන සී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගන්න. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට ගාථා කියා පිඟනුමෝදන් කරමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්කන්තු ත්වං සදාති. මේ කුසලානුභව බලය සසර වසනාතුරාවට පස්පව දසා කුසල් කරන්නා වූ පවිටු මිතුරන්ගෙන් දුරින්ම දුරු වීමටත් මෙලව දිවුණුව පරලොව සුගතිය කෙලවර නිවන කියා දෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇසුර මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ඇසුර ලැබීමටම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් තුන් වතාවක් කියමු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු මාගමෝ හෝතු යාව නිබ්බාන පන්දියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්දියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්දියා. මේ කුසලය ආශ්‍රවක්ෂය කර සංඛ්‍යාත නිර්වාණ ධාතුවෙන් සැනසීම පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් මා කීවාට පසු කියන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ජතු. ස්වාමීනි මේ පින් සමූහය ආශ්‍රවක්ෂය සංඛ්‍යාත නිර්වාණ ධාතුව අධිගමනය පිණිසද සියලු දුකෙන් අත මිදීම පිණිසද අප සැමටද මියගිය ඥාතීනටද සියලු දෙවියනටද සියලු සත්වයනටද හේතු වේවා වාසනා වේවා. සාදුකාරයක් දෙන්න වන්දනා කරගන්න මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා. සබ්භීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත් අන්තරායෝ සුඛී දීගායුකෝ භව අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.